Honorable Miss Diana Gamagay, you have 9 minutes.
Honorable Chairman, thank you for the time provided. And during this debate, firstly, I would like to mention that we are all here talking about one big issue and one thing in whole and one thing in common, and that is the state of the country that we are facing today, the defaulted country, the bankrupt country. But also we have been doing this today to come to this situation. This is the 9th Parliament. As newcomers we are having to face this, which is a very unfortunate situation. But what have we been doing for 9 parliaments for the last decades in this country is been mudslinging, arguing, fighting and playing the blaming game with each other. But nothing has come out of it so far, and we have no solutions. That is the reason we went into default and bankruptcy. Anyway, but yesterday we had a discussion with the governor of the central bank, and he was explaining to us how we are going to get out of this situation. And Honorable Sumandiran was complaining about the 15% tax that was increased. We have to say that any country in the world needs the minimum of 15% tax. Very unfortunately, I would like to say this in Sinhala. Arthika ektara arthika gathake khinda gatta upadesak khinda apita nathi vechcha 600 billion me rate me wage arthika gathake wama hita puratak meka upades deepu ratak meka e hinda api me tattete adapat vela thiyena me waradi upades pilipadapu eke waraddata namuth api sielu denatama me rate me million 22 ka janathawa api athuluwa apith ekata athuluwat wenawa janathawa hetiyata api ada me sielu denama mekata muna denna vela thiyena namuth mama kiyanna kemathi me 9 weni parliamentuwe api aluthen aapu mantri warun hetiyata apitath me saapeyata kawada hari me vidihata ma kawada hari anagathaye ape parapura kawuru hari hetila metana hitagena apitath me vidihata saapa karanda ida tiyanda apita ba eke hinda api me rata මෙතනින් එහාටවත් අඩුම ගානේ අපිට පුළුවන් විදිහට ගොඩනගා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒකට අපි අනිවාර්යෙන්ම මේකට සහයෝගය දක්වන්න ඕනේ සියලු දෙනාම එක්ව. මම කියන්න කැමතියි, ඊයේ මම ඇහුවා අධිපතිතුමාගෙන්, මහ බැංකුව අධිපතිතුමාගෙන්, මේ රටේ රාජ්‍ය ආයතන වාණිජ බැංකු වලින් අරන් තියෙන මුදල් නැවත ගෙවීම් කරලා තියෙනවද, පැහැරහැරලා තියෙනවද? එතුමා මට කිව්වේ කොහොමද අපි ඒගොල්ලන්ගෙන් නැවත මේවා චාර්ජ් කරන්නේ, මොකද මේවා පාඩු ලබනවා කියලා. ඒක තමයි වෙන්නේ රජයේ ආයතන බිස්නස් කරන්න ගියාම. රජයේ ආයතන බිස්නස් කරන්න ගියොත් අනිවාර්යෙන් පාඩු ලබන ආයතන බවට පත් වෙනවා. අද අපි දකිනවා කෝටි ප්‍රකෝටි ගණන් නැති කරගෙන තියෙනවා මේ රජයේ ආයතන බිස්නස් කරන්න ගිහිල්ලා. ඒ හින්දා තමයි මේවා නැවත ගෙවා ගන්න බැරි වෙලා තියෙන්නේ. එහෙමනම් මේකට මොකක්ද තියෙන සොලූෂන් එක? මේවා ප්‍රයිවටයිස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකේ ඉන්න නිලධාරි හරියට දූෂණ වංචාත්මින් තොරව මේ රස්සාව කරා නම් එහෙමනම් අද අපිට මේ තත්ත්වයට එන්න ඕනේ නැහැ. අපි මේවා ප්‍රයිවටයිස් කළ යුතු නැහැ. නමුත් unfortunately අපිට මේක කරන්න සිද්ධ වෙනවා. අනිත් එක තමයි මම බලාගෙන හිටිය අද අහගෙන හිටිය වජිර අපේ മന്ത്രിතුමා කියපු කතාවක්, මේ රට ඩිෆෝල්ට් කරන්න ඉස්සෙල්ලා මේ පාර්ලිමේන්තුව උත්තරීතර මේ සභාව ඇත්තටම දැනුවත් නොකරේ ඇයි? ඒක ඇත්තටම හරිම වැදගත්. මොකද ඒක හරි බරපතල කතාවක්. මොකද ඇත්ත වශයෙන්ම මේ පාර්ලිමේන්තුව නම් ගන්න තීන්දුව తీරන අනපනත්තික. මේ පාර්ලිමේන්තුව නම් මේ මූල්‍ය සියලුම දේවල් මේකට මේ සම්මත කරගන්නේ මේ පාර්ලිමේන්තුව තුලින්. මේ වගේ බරපතල රටක් ඩිෆෝල්ට් කරනවා කියන, රටක් බැංක්‍රොප්ටි කරනවා කියන එක මහ විශාල ප්‍රශ්නයක් රටකට. අද අපිට ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙමනම් ඇයි අපිට ඒව දැන්නුවේ නැත්තේ? ඒක අපි පරීක්ෂණයක් අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුයි. ඒක හින්දා මම ඒකට එකඟ වෙනවා අනිවාර්යයෙන්ම, මොකද ඒක විය යුතුයි. මම අද කතා කරන්න කැමති තවත් විශේෂම දෙයක් ගැන, ඒ තමයි මේ රටේ අපේ අද කාන්තාව. මම කාන්තාවක් හැටියට මේ රටේ 52%ක ජනගහණයෙන් කාන්තාව ඉන්න රටක්. මේ සියලු දෙනාම මේ ආණ්ඩු බිහි කරන්නේ, නායකයෝ බිහි කරන 52%ක කාන්තාවන්ගෙන් 56%ක් ඡන්දය පාවිච්චි කරනවා මේ රට තුල. නමුත් අද කාන්තාවට වෙලා තියෙන ශෝචනීය තත්ත්වයක් ගැන මට කියන්න ඕන. මේ ශුද්ධ මූල්‍ය ණය ප්‍රශ්නය ගැන මම කියන්න ඕනේ මේක මම එදා ගෲප් මීටින් එකේදී ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරා මේ රටේ මේ අහිංසක ජනතාව මේ ණය අපි දැකලා තියෙනවා මේ 2018 වසරේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතේ පැබ්ලෝගේ වාර්තාවට අනුව මේ රටේ ශුද්ධ මූල ණය ගණන 128යි ඒකෙන් කාන්තාවර 124ක් ඉන්නවා අද මොකද්ද මේ කාන්තාවන්ට වෙන්න වෙලා තියෙන සිද්ධ වෙලා තියෙන දේ අද මේ කාන්තාව 200 දෙනෙකුට වැඩි දිවි නහගෙන තියෙනවා මේ රටේ මේක ගෙවා ගන්න බැරුව මොකද මේවා ඇවිල්ලා ප්‍රෙඩේටර්ස් මේගොල්ලන්ට කියන්නේ ලෝන් ෂාක්ස්ලා මේ රටේ මේවා නියාමනය කරන තත්වයකට පත් කරලා නැහැ මේ මහ බැංකුව තුල සමහර මේ මූල්‍ය සමාගම් තනි පුද්ගලයෙකුගේවා සමහරක් ඒවා කිසිම තැනක රෙජිස්ටර් වෙලා නැහැ. නමුත් ඒගොල්ලෝ මේ ගම්වල ඉන්න අහිංසක ජනතාව එකතු කරගෙන මේ අහිංසක කාන්තාවෝ අද මේ කාන්තාවෝ විඳිනවා පුදුමාකාර දුකක් මේ රටේ මේ ශුද්ධ මුල්ල ණය ප්‍රශ්නෙත් එක්ක. මොකද්ද මේක? මේගොල්ලෝ ගිහිල්ලා උදේ 8 ඉඳලා රෑ 8 වෙනකන් මේ කාන්තාවන්ගේ ගෙවල් වල läගලා ඉන්නවා මේ සල්ලි ගන්න මේ පොලිස් සල්ලි. මේවා 130 ඉඳලා 240 වෙනකන් ඉන්ට්‍රස්ට් රේට්ස් මේ පොලිස් සල්ලි නමුත් ඒකෙන් ගෙවා ගන්න බැරි වුණාම අද ඒ කාන්තාව ලිංගික අල්ලස් බවට පත් වෙලා ලිංගික ශ්‍රමිකයන් බවට පත් වෙලා තියෙනවා මේ රටේ මේ අහිංසක කාන්තාව. ඒකෙන් ඉඳ මම ඉල්ලා සිටිනවා ගරු ජනාධිපතිතුමාගෙන් මේ මහ බැංකුවෙන් මේ ටික මේ ප්‍රශ්නය හොයලා බලලා මේ කොච්චරක් ණය තියනවද කියලා මේ රටේ මේ ශුද්ධ මුල්ල ණය මේවා කපා හරින්න මේ අහිංසක කාන්තාව අද නඩු දාලා නඩු මගවලට වැඩහැලා මේගොල්ලන්ට යන්න බෑ නඩු කියන්න කණ්ඩ සල්ලි නැතිව ගෙවල් වල ඉන්නවා මේ අහිංසක දරුවෝ හූරා කනවා ඒගොල්ලන්ගේ ඇතිලි වලන් ඇතිලි හූරා කන තත්ත්වයකට මේ ගම්වල අහිංසක කාන්තාව පත් වෙලා තියෙනවා එහෙමනම් මේ ටික ඔක්කොම මේ ශුද්ධ මුල්ල ණය ටික එකතු කරලා මේ කාන්තාවන්ව මේකෙන් නිදහස් කරන්න කියලා මම ඉතාමත්ම කරුණාවෙන් අපේ ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා එතුමා මේකට අවධානය දැනටමත් යොමු කරලා තියෙන බවට මට ආරංචි ඒ හිඳම මේක ගැන සතුටු වෙනවා ඒ වගේම ස්තුතිවන්ත වෙනවා එතුමාට මේකෙන් මේගොල්ලන්ව මුදවලා දාන්න මොකද තවත් අපිට බලන් ඉන්න බැහැ මේ කාන්තාව සියදිවි නහ ගන්නවා මාතර පැත්තක කාන්තාවක් තමන්ගේ පුංචි දරුවත් එක්ක ළිඳට පැනලා සියදිවි හානි කරගත්තා මොකද මේගොල්ලන්ට දරා ගන්න බෑ මේ ඉල්ලන ලිංගික අල්ලස් මේක වැරදි මේ රට තුල අපි කාන්තාව හැටියට මේක ගැන කතා කළ යුතුමයි ඒක හින්දා මම මේක ඉල්ලා සිටින්නේ මේක වහාම පරීක්ෂණයක් පවත්ලා මේ ශුද්ධ මූල්‍ය ණය සියල්ලක්ම කපා හැරලා මේ අහිංසක කාන්තාවන්ට මේ ගම්වල මේ නිදහස ලැබලා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා අපේ ගරු ජනාධිපතිතුමාගෙන් ඒ වගේම තමයි මම කතා කරන්න කැමති ඊයේ මම හිතනවා විග්නේශ්වර නැමතිතුමා මන්ත්‍රීතුමා කතා කරා LTTE එකේ මේ යුද්ධ ගැන මන් දන්නේ එතුමා දන්නවද කියලා මේ රටේ මේ අවුරුදු 74ක නිදහසකින් අපි අවුරුදු 30ක් යුද්ධ කළා ඒ අවුරුදු 30 යුද්ධේ මං අහන්න කැමති විග්නේශ්වර නැමතිතුමා මන්ත්‍රීතුමාගෙන් ඔබතුමා දන්නවද ඩොලර් බිලියන 200ක් අපිට නැති වුණා බිලියන 200ක් අපිට නැති වුණා මේ අවුරුදු 30 යුද්ධෙන් මේ රට අද කොහෙද ඉන්නේ ඒ යුද්ධේ තිබුණ නැත්තම් අපිට එහෙමනම් නැවතත් මේක ඉල්ලා සිටින්නේ නැවතත් මේ වගේ තත්ත්වයක් පත්කරන හදන්නේ එතුමා මේ රට ඉවරම කරලා දාන්නද ඒ වගේම තමයි LTTE යුද්ධෙන් අපිට නැති වෙච්ච ඩොලර් බිලියන 200 විතරක් නෙමෙයි 71 88 89 මේ කරපු විනාශයෙන් රාජ්‍ය ආයතන රාජ්‍ය දේපළ විනාශ කරපු එකෙන් රුපියල් බිලියන 250ක් අපිට නැතිලා තියෙනවා මේ රට තුල එහෙමනම් මං අහන්න කැමති නැවතත් මේ යුගවලට යන්න ඉල්ලුමක් කරන්නේ නැවතත් අපි විශ්වාස කරනවා සිංහල දමිළ මුස්ලිම් සියලුම දෙනා එක හා සමානව නීතිය කටයුතු කළ යුතුයි එක හා සමානව මේ රටේ ජීවත් විය යුතුයි ඒ අයිතිවාසිකම් ඒ හා වගේම equal opportunities and rights ඒගොල්ලන්ට ලැබිය යුතුයි නමුත් නැවතත් ඒ තත්ත්වයට අපිට යන්න බෑ අපිට අවුරුදු 30 අල්ලන්න බෑ කවදාවත් අල්ලන්න බැරි අවුරුදු 30ක් අපිට නැති වුණා give me 1 minute I'll wind up and another thing මට කියන්න ඕනේ මං ඊයේ අහගෙන හිටියා අපේ ගරු හර්ෂ මන්ත්‍රීතුමා ඔබතුමා කියනවා මේ කපුටු කූඩුවට ගිහිල්ලා මේ කොහා මේ බිත්තර දැම්මා කියලා එහෙම කියන්න එපා ඔබතුමාගේ නායකයාට කියලා මම කියන්න කැමති මොකද ඔබතුමාට එහෙම කිව්වහම මේ ප්‍රශ්නයක් මොකද අද මගේ කූඩුවටත් මේ වගේ මේ බිත්තර දාලා අද මටත් වෙලා තියෙන ඔය ටිකම තමයි. ඒ හින්දා මාත් එක්ක මේ පහුගිය කාලේ ඒක ගැන ආගියු කරන්න ආවා, පක්ෂය ගැන මගේ ආගියු කරන්න ආවා. ඒක හින්දා මේක ගැන කතා කරන්න එපා කියලා ඔබතුමාලගෙන් මම කරුණාවෙන් ඉල්ලා
සිටිනවා. මොකද
මටත් ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ හින්දා ඔබතුමා මේක ගැන කියපු එක ගැන මට ඇත්තටම මේ hina ගියා ඒක අහන් ඉන්නකොට. බොහොම ස්තුතියි.
Thank you. Honorable Ashok Abaisinghe, you have 8 minutes.
ගරු මුලාසරාණුවට කාර්යක සභා සභාපතිතුමනි, පසුගිය රජය ඉදිරිපත් කළ 2022 අයවැය සඳහා නව ජනාධිපතිවරයා ඔහුගේ රජයේ සංශෝධිත අයවැය ඉදිරිපත් කළා තියෙනවා. සාමාන්‍යයෙන් අයවැයක් කියන්නේ ඇස්තමේන්තුවක්, ආදායම් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා. ඒ ඇස්තමේන්තුවට වියදම් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා. ඒතොර ආදායම ඒ ඇස්තමේන්තුව ලැබුණ නැත්නම් ඒ වියදම් කරන්න තියෙනවා හරියට වියදම් කරන්න බෑ සභාපතිතුමනි. මෙතෙක් ලංකා ඉතිහාසයේ සෑම අයවැයකම 15%-20% අතර ආදායම ලැබිලා නැහැ ඒ කරන ඇස්තමේන්තුව. එතකොට ඒ වියදම් ඒ අමාත්‍යාංශවලට සහ ඒ යෝජනා ඉදිරි හරියට වියදම් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ වෙරිටේ රිසර්ව් ආයතනය කියලා තියෙන්නේ 2021 අයවැය රජය ඉටු කරලා තියෙන පොරොන්දු වලින් 6%. එතකොට 45%ක් ප්‍රගතියකට පැහැදිලි කරලා නැහැ. එවැනි තත්ත්වයක් වෙලා තියෙන්නේ ඒ ආදායම ලැබෙන්නේ නැති වුණාම. මේ රටේ මේ අයවැය ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා සියලුම දේවල් මිල වැඩි වුණා. ගෑස් මිල වැඩි වුණා, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩි වුණා, විදුලි බිල වැඩි වුණා, ජල බිල වැඩි වුණා, ඉන්ධන බිල වැඩි වුණා, දුරකථන බිල වැඩි වුණා, සියල්ලම වැඩි වුණා. වැටුප සහ ආදායම වැඩි වෙන්නේ නැතුව, වැටුප සහ ආදායම වැඩි වෙන්නේ නැතුව සියලුම දේවල් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ රටේ ජනතාව ඉතා අපහසුවෙන් ජීවත් වෙන්නේ. මේ ජීවත් වෙද්දි දැන් මෙවර අයවැයෙන් 12%ක් තිබිච්ච වැට් එක 10-15 දක්වා වැඩි කළා. වැට් බද්ද වැඩි කිරීම තුළ මේ වක්‍රබද්දක් නිසා මේ ආදේ රටේ කැපලෙන් ලිපට වැටලා තියෙන ජනතාවට තවත් මේ වියදම වැඩි වෙන තත්ත්වයක් වෙලා තියෙනවා. ඒ වගේම ගරු මුදල් නැමැති ජනාධිපතිතුමා ප්‍රකාශ කළා 2022 මැයි මාසයේ ඉදිරිපත් කළ ඒ බදු සංශෝධන ඔක්තෝබර් මාසේ පළවෙනි දින ක්‍රියාත්මක වෙනවා කියලා. මේ වැට් බද්ද සැප්තැම්බර් පළවෙනි දින අද ඉඳන් ක්‍රියාත්මක වෙනවා. එතකොට 2022 මැයි මාසයේ ඒ ඉදිරිපත් කළ බද්ද 2022 ඔක්තෝබර් මාසේ පළවෙනි දින ක්‍රියාත්මක වෙනවා. ඒ සංශෝධන වල තියෙනවා පිරිවැටුම මත 2.5%ක බද්දක්. පිරිවැටුම මත 2.5%ක බද්දක් කියන්නේ අනිවාර්යයෙන්ම වැට් බද්ද 5%කින් වැඩිවීමක් හා සමානයි. එහෙම වුණොත් තවත් ජනතාවට විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේම එතුමා මේ කතාවෙදි එතුමා කියනවා 2023 සඳහා වන අයවැය 2021 වසරේ අවසානයේ ඉදිරිපත් කරන අයවැයේදී ආදායම වැඩි කිරීම සඳහා බදු සංශෝධනය කරනවා කියලා. එතකොට තවත් බදු සංශෝධනය කිරීමක්. මම හිතන්නේ මෙහෙම කරපුවම දැන් ජාත්‍යන්තර මූල්‍යාධාර මුල අද විස්තීර්ණ අරමුදල් ගිවිසුමක් අත්සන්කරන තීන්දුව කළා තියෙනවා. ඒකේ කියලා තියෙනවා මාස 48කට ඩොලර් බිලියන් 2.9ක් සඳහා මේ කෙරුවත් මේ ණය හිමියන් ණය අපිට ණය දීපු අය අනිවාර්යයෙන් ණය ප්‍රතිවගත කරන්න ඕනේ. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍යාධාර අරමුදල මේ අනුමත කරන්න ඕනේ. එතකොට මේ සඳහා මෙවුන් ඉදිරිපත් කළා තියෙනවා අපේ මේ අවුරුද්දේ අපේ රටේ ආර්ථික වර්ධනයේ ඍණ 8.7%ක් ප්‍රවකතනේ වෙලා තියෙනවා. ඍණ 8.7%. ඉතින් මේ තත්ත්වය තුළ රටේ ජනතාව තව තවත් කබලෙන් ලිපට වැටීමක් වෙලා තියෙනවා. ඉතින් මේ අයවැය මේ වක්‍රබද්ද නැතුව ඍජුබද්ද වැඩි කිරීමට වැඩපිළිවෙළ සකස් කරන්නම ඕනේ. දැන් ජනාධිපතිතුමා යෝජනා කළා තියෙන අවුරුදු 18න් ඉහළ සියලුම දෙනා 18න් ඉහළ සියලුම දෙනා මේ බදු ලිප ගණුවක් ආරම්භ කරන්න ඕනේ කියලා. අපේ රටේ 2014 බදු ලිප ගණුව තිබුණේ 625,000 2014. ඒක 2019 17 ලක්ෂයක් වුණා. දැන් මේ 2021 වසර වෙද්දී ඒක 5 ලක්ෂයට අඩු වෙලා තියෙනවා. ඉතින් බදු ලිප ගණුව අවුරුදු 18ට වැඩිය දැම්මොත් ලක්ෂ 150ක් බදු ලිප ගණුව වෙනවා. මොකද ලක්ෂ 150ක් ලංකාවේ අවුරුදු 18 තියලා ආයේ ඉන්නවා. ඒතොර මේකෙන් කොහොමද ඊට පස්සේ මේක කළමනාකරණය කිරීම වාරි විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. කෙසේ වෙතත් අද වෙන විට අපේ රටේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ මේ උද්දමනය. අද වෙද්දි උද්දමනය ඉතාම අධි උද්දමන තත්යකට ඇවිල්ලා තියෙනවා. ආහාර සරා උද්දමනය 98%ක් විතර වෙලා තියෙනවා. සාමාන්‍ය උද්දමනය 70%කට නම් වෙලා තියෙනවා. උද්දමනය කියන්නේ මිල වැඩිවීම, බඩු මිලෙදි ගැනීමේ හැකියාව, බඩු මිල වැඩිවීමේ වේගය. ඉතින් මේ උද්දමනය වැඩි වුණාම රටේ වැටුප වැඩි වෙන්නේ නැත්නම් ආදායම වැඩි වෙන්නේ නැත්නම් විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මුලාසනනුට මන්ත්‍රීතුමනි මේ තත්ත්වෙම මම කියන්න ඕනේ අද වෙද්දි අපිට මුණ පාලා තියෙන මේ ණය ප්‍රශ්නේ 2020 වසරේ අපේ රටේ සමස්ත ණය තිබුණේ ට්‍රිලියන 15යි. ට්‍රිලියන 15 කියන්නේ බිලියන 15000යි. කෝටි 15 ලක්ෂයයි 2020 අවසානයේදී. 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට බාරගද්දි කෝටි 225000යි ණය තිබුණේ. එක් පුද්ගලයෙක් රුපියල් 95000යි ණය තිබුණේ. 2020 වෙද්දී එක් පුද්ගලයෙක්ගේ ණය ප්‍රමාණය 750000යි. ට්‍රිලියන 15යි. අද වෙද්දී 2022 දැන් මේ මාසෙ වෙද්දී අපේ රටේ සමස්ත ණය ප්‍රමාණය ට්‍රිලියන 23යි. ට්‍රිලියන 23 කියන්නේ බිලියන 23000යි. කෝටි 23 ලක්ෂයක් දැන් ණයයි. එක් පුද්ගලයෙක් 11 ලක්ෂ 50000ක් ණයයි. ඒතකොට 2020 ඉඳන් අවුරුදු දෙකහමාරක් තුල ට්‍රිලියන 8ක් බිලියන 8000ක් කෝටි 8 ලක්ෂයක් ණය වෙලා තියෙනවා මේ ආණ්ඩුව මේ අවුරුදු දෙකහමාර තුල. එතකොට 2020 එක් පුද්ගලයෙක් 7 ලක්ෂ 50000ක් විචාල තිබිච්ච ණය ප්‍රමාණය අද සෑම පුද්ගලෙම 11 ලක්ෂ 50000ක් වෙලා තියෙනවා. එතකොට 2020 දී නිදාසෙන් පස්සේ 2020 දක්වා කෝටි 15 ලක්ෂයයි ට්‍රිලියන 15යි බිලියන 15000ක් විචාල ණය ප්‍රමාණය ඒ වගේ භාගයකට වැඩිය 150%කට වැඩිය මේ අවුරුදු දෙකහමාර තුල ණය වෙලා තියෙනවා. මේක විශාල ප්‍රශ්නයක්. මම දැක්ක පෙරේදා පත්‍රයක තියෙනවා මේ මුලාසන සභාපතිතුමනි මේ තියෙන්නේ කවුචි ක්‍රයිසිස් හිඩන් ඩෙත් මේ හංගපු ණය මේ ලිපි ඉදිරිපත් කරලා තියෙනවා සංජාඩි සිල්වා ජයතිලක මේ කාන්තාව මේ ලේඛිකාව. එතකොට මේ හංගපු ණය කොච්චර තියෙනවද කියලා තියෙනවද? හංගපු ණය තියෙනවා කෝටි 28935. මේකේ තියෙනවා නොරොච්චෝලේ කෝල් පවර් ප්ලාන්ට් එක. මේකේ තියෙන හම්බන්තොට වරාය. මේ ගත්ත ණය කිසිම පොතක නැහැලු. කෝටි 28935. ඉතින් මේ තත්ත්වය තුළ එතකොට කෝටි 23 ලක්ෂය තුළ මේකේ නැහැ. ඉතින් එතකොට දැන් එක්කෙනෙක් 11 ලක්ෂ 50000ක් ණයයි 7 ලක්ෂ 50000යි 2020 තිබුණේ. මේ ණය හංගලා තියෙනවා. ඉතින් මේ වාර්තා පිළිගන්න
බෑ.
අපේ විසර්ජන පනත එකක් කියනවා. අයවැය කතාවේ තව එකක් කියනවා. මුදල් අමාත්‍යාංශයේ වාර්තාවේ තව එකක් කියනවා. මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේකට අපි කම්පිසි වැඩපිළිවෙළක් කරන්න ඕනේ. මම දැක්කා ක්‍රෙඩිට් කාඩ් හිමියන් ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් හිමියන් ඉන්නවා 16 ලක්ෂයක්. මේ 16 ලක්ෂයේ දැනට ගෙවන්න තියෙනවා බිලියන 138ක්. ගෙවීම් පැහැදාරලා තියෙනවා බිලියන 100 කෝටි 13 ලක්ෂ 80000ක්. මේ 125ක් මේවා ගෙවන්නේ නැහැ. මේ අයවැය කතාවේ තියෙනවා ලංකා බැංකුව සහ මහජන බැංකුවේ කොටස් දෙනවා කියලා 120ක්. තැන්පත් කරුවන්ට සහ මේකේ වැඩ කරන අයට. එතකොට ලංකා කවදාකවත් මේ ලංකා බැංකුව මහජන බැංකුව කොටස් විකිණීමක් කරන්න බෑ. මේ 50 90. හැබැයි ඩෙබෙජ් කරන්න පුළුවන්. ණයකර ඉෂුව කරන්න පුළුවන්. ණයකර දෙන්න පුළුවන්. හැබැයි මහජන බැංකුවට ඒක කරන්නත් බෑ. මේ 50 90 ණයකර ඉදිරිපත් කරන්න බෑ මේ ජනතාවට. හැබැයි දැන් මේකේ දැන් ගන්න එක්තරා කොටසකට පමණක් විශාල ව්‍යාපාරිකයන් මේ බැංකුවේ 120ක් යන්න පුළුවන් මේකේ. මේ තත්ත්වය තුළ. මොකද මේ තැන්පත් කරුව ගත්තාම තැන්පත් කරුව ඉන්නවනම් විශාල ව්‍යාපාරිකයෝ ඒගොල්ලන්ට 120ක් ගන්න පුළුවන්. අන්තිමට මේක කවදා හරි මේක පුද්ගලික කරන වෙන තත්ත්වයක් තියෙනවා. මේකට මේ ලංකාවේ ශුද්ධ මූල්‍ය ණය වගේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් තමයි අපේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන්නේ. පුද්ගලික අංශයේ 80%ක් දායකත්වයක් දැන් රජයේ මේ ආර්ථික වර්ධනයේ 20%ක දායකත්වයක් තියෙන්නේ. එතකොට මේකට මේ මහජන බැංකුවයි ලංකා බැංකුවයි මේ තත්ත්වයට පත් වුණොත් මොකද වෙන්නේ? ඒක විශාල ප්‍රශ්නයක්. ඒකින්ද අපි කියන ආණ්ඩුවට ජනාධිපතිතුමාට මුදල් නැමැති වශයෙන් වහාම අපිට අපනයන ආනයන බැංකුවක් හදන්නේ. එක්සිම් බැංකුවක් අපේ ලංකාවේ එක්සිම් බැංකුවක් නැහැ. NDB බැංකුවක් තිබුණා. ජාතික ඩෙවලොප්මන්ට් බැංකුව. ඒ බැංකුව පුද්ගලිකරණය වෙලා තියෙනවා. ඒකෙන්ද ව්‍යාපාරිකයන් සඳහා ව්‍යාපාරිකයන්ට ආනයන අපනයන බැංකුවක් එක්සිම් බැංකුවක් හදන්න ඕනේ. නැත්නම් මේ විශාල ප්‍රශ්නේ දැන් ලංකා බැංකුව සභාපතිතුමනි ලංකා බැංකුව මහජන බැංකුව කෝටි 50000ක් ණය දීලා තියෙනවා රජයට. ඒ වගේම ඩොලර් බිලියන 1.5ක් සවරින් බොන්ඩ්ස් දීලා තියෙනවා. ඉතින් මේක මේ ප්‍රශ්නේ දැන් ජාත්‍යන්තර මුල් අරමුදල කියනවා ශ්‍රී ලාංකීය ණය ප්‍රතිවගත කරන්න කියලා. ලංකාවේ බැංකුවල ණය ප්‍රතිවගත කෙරුවොත් ලංකාවේ මේ අසරණ කුඩා ජනතාව දුප්පත් ජනතාව තැන්පත් කරලා තියෙන මුදල් වලට මොකද වෙන්නේ? මේකෙන් සිය කොටසක් කපන්න කැමතිද ජනතාව? මේක විශාල ප්‍රශ්නයක්. ඒකින්ද කරුණා කරලා මේ ලංකා බැංකුව සහ මහජන බැංකුව කොටස් දෙන එකේ විෂය ගැන හිතන්න වෙනවා. ඒක නිසා වහාම ආනයන අපනයන බැංකුවක් හදන්න හදලා මේ ශුද්ධ මූල්‍ය අසබ් කියන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය දෙන පසහ වැඩපිළිවෙළ සකස් කරන්න කියලා විශේෂ මිල්ලා සිටිනවා. තව එකක් කියන්නේ මේකට විතරක් අවස්ථාව ලබා දෙන්න අපේ ලංකාවේ 8 ලක්ෂ 50000 ත්‍රිරෝද රථ ඉන්නවා. ඒගොල්ලන්ට මේ ලීටර 5ක් මදි. මේ ලීටර 20ක් සතියකට ලීටර 20ක්වත් ලබා දෙන්න රියපෙන්ව ඉන්නවා 35 ලක්ෂයක්. ඒ 35 ලක්ෂය සඳහා රියදුරන් සඳහා ත්‍රිරෝද රථ විශේෂයෙන්ම දවසකට සතියකට ලීටර 20ක් ලබා දීම සඳහා වැඩපිළිවෙළ සකස් කරන්න කියලා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි පුතුමා කාලේ ලබා දීම පිළිබඳ.
Honorable Premnath Dolavatta, you have 8 minutes.
අපි අද දිනේ අයවැය විවාදය තුළ නොයෙකුත් යෝජනා නොයෙකුත් අයවැය කාරණා සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡා කර ගරු ජනාධිපතිතුමාගේ අයවැය කතාවේ අවසන් කතාවට මම අවධානය යොමු කරනවා. ආජිතපර ලාහිලා ගීතේ අප පමණ දෙක තැන කරකෙන්නේ අප තනිකර ලෝකයේ දිව යන්නේ. ඒ කියන්නේ මේ ලෝකය අපිටත් තොරා අපිට දැනෙන්නේ නැතුව වෙනස් වෙන ස්වභාවය. ලෝකේ නොයෙකුත් වෙනස් වූ ගමනක යන ස්වභාවය ගැන එතුමා කතා කරනවා. පැහැදිලිවම අපිට අද වෙනකොට අපි කැමති වුණත් අකමැති වුණත් අපේ ණය අපිට ගන්න වෙලා තියෙනවා. අපේ ඉන්න තත්ත්වය තුළ අපේ ජනතාවගේ එදිනෙදා ජීවන තත්ත්වය නගා සිටවන්න එදිනෙදා කෑමට බීමට අපිට ණය ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද පහුගිය කාලේ අපි පසු කරපු අපහසු කාල පරිච්ඡේදයක දැක්කහම එතකොට අපිට අද IMF එකේ ණය ලබා දෙන්න යම් තීරණයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් පැහැදිලිව කියන්න ඕනේ මේකට අපි සතුරු වෙන දෙයක් නෙමෙයි. නමුත් අපිට කරන්න දෙයක් නැහැ. මොකද හේතුව අපි දීර්ඝ කාලයක් තිස්සේ අපි පවත්වාගෙන ආපු ක්‍රමවේද එක්ක අපිට පහුගිය කාලේ අපිට සිද්ධ වුණා අපේ රටේ ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරන්න බැලි ස්වභාවයක් අපිට මූණ දෙන්න සිද්ධ වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද IMF එකට ගිහිල්ලා අපිට යම් ණය ලබා දෙන්න කියලා අපිට තීරණයක් ඇවිල්ලා තියෙනවා. ඒ කොහොම වුණත් අපි සලකා බලන්න ඕනේ මේ කාල සීමාව තුළ මෙච්චර කාලයක් නිදාසෙන් පස්සේ මෙහෙම IMF අපි කීප වතාවක් ගිහිල්ලා තියෙද්දි ඇයි අපිට සාර්ථකත්වයට එන්න බැරුණේ කියලා කාරණේ අපි විග්‍රහ කරගන්න ඕනේ. සමහර අවස්ථාවලදී අපි పూర్වයේ අපි සිතාගෙන හිටියා සමහර පුද්ගලීකරණ ප්‍රතිපත්ති තුළ අපි පහුගිය කාලේ අපි වෙනස් වෙන්නේ නැතුව අපි විශ්වාස කරන් හිටියා රාජ්‍ය හැම දෙයකටම මැදිහත් විය යුතුයි කියලා. මම හිතන්නේ අද අපි නැවත වතාවක් හිතන්න ඕනේ වෙනස් වෙන්න ඕනේ කියන කාරණේ අපිට අද අපිට තේරලා තියෙනවා. සමහර කාරණාවල්දී අපිට තාක්ෂණය නැහැ. සමහර කාරණාවල්දී අපිට මුදල් නැහැ. හැබැයි එවැනි කාරණාවල්දී අපිට සිද්ධ වෙනවා අපි සියල්ලම අපි විසින්ම ස්වයංපෝෂිතය කියනට වඩා අපි විසින්ම උපයනවා කියනට වඩා යම් ආකාරයේ රාජ්‍යයන් එක්ක සමදියාවන් තුළ වෙනස් විදියට නව සංවර්ධන ස්වරූපයන් තුළ කටයුතු කරලා අවශ්‍ය කිවිසුම් ගතව යම් සංවර්ධන ක්‍රියාවලීන් වලට අපිට අනුගත වෙන්න සිද්ධ වෙනවා. සමහර අවස්ථාවල අපි පවා සමහර සංවර්ධන යෝජනා ක්‍රම වලට අපි විරුද්ධ වුණා. හැබැයි නමුත් අපිට අද තේරෙනවා අද වෙනස් වෙන ලෝකයක් එක්ක අපිට මේ ඇති වෙච්ච අපිට නිර්මාණය වෙච්ච අපිට වෙනස් කරන වැඩිච අපිට නිර්මාණය වෙච්ච මේ ආර්ථික ගැටලු වරා අපිට නැවත මතක් කරලා දීලා තියෙනවා. මේ අපි වෙනස් වෙන ස්වභාවය අනුව වෙනස්ු නැත්තම් අපිට යම් ආකාරයේ ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ පාන සිද්ධ වෙනවා කියලා. ඒ නිසා මේ ආර්ථික ගැටලු මේ යම් මේ පහුගිය කාලේ පුරාවටම ඇති කරගත්ත වැරදි තීරණ මේ ආර්ථික ගැටලු වල බලපෑව වෙන්න පුළුවන්. නමුත් මේ වෙලාව අපි මේ ආර්ථික ගැටලු ඇති උනේ කොහොමද කියන කාරණේ ගැන කතා කරනවට වඩා මේ ආර්ථික ගැටලුවේ මිදීමට සාර්ථකව අපි කොහොමද මුහුණ දෙන්නේ කියන කාරණේ තමයි අපි අමුවේ තියෙන ප්‍රධානම අභියෝගය. මම හිතන්නේ මේ වෙලාව අපි කල්පනා කරොත් එහෙම මේ වෙලාව අපි ජීවත් වෙන නිවස අපි ජීවත් වෙන රට ගිනි ගන්න ස්වභාවයක් තියෙනවා. මේ ගිනි ගන්න නිවස අපි ඔක්කොම එක එක්කෙනා නිවසින් එළියට ගිහිල්ලා නිවසින් එළියට පැනලා මේක ගිනි තිබ්බේ මම නෙමෙයි මේ ගිනි තියන්න මේ අය තමයි දායක වුනේ මේ ගිනි තිබ්බේ මේ අයගේ වරදවල වලට කියලා අපි පැත්ත කරලා ඉන්නවට වඩා අපි ඔක්කොම එකහුව වෙලා මේ නිවස නිවන්න වතුර පණිට්ටුවක් ගහන්න මේ නිවස නිවන්න වතුර ටිකක් දාන්න මේ නිවස නිවන්න වැලි ටිකක් ගහන්න අපි එකහුව වෙන්න ඕන කියන කාර්යය තමයි මම ඉන්නේ. එහෙම නැත්නම් පෞගිය කාලේ පුරාවටම මේ අපි වත් කරපු ආණ්ඩුවේ වැරදි දෝෂ දර්ශන නිවැරදි විදුතෙන් අපි පෙන්නුවා. අපි එහෙනම් අපි ඔක්කොටම ඉස්සලා තමයි මේ ආණ්ඩුවේ එලිට එන්න ඕනේ මේ පක්ෂේ එලිට එන්න ඕනේ. හැබැයි අපි තවදුරටත් මේ අවස්ථාවේ මේ ආණ්ඩුවට සහයෝගය දීලා කියන්නේ මේ වෙලාවේ අපි මේ ගින්න තිබ්බේ කවුද? ගින්නට හේතු හොරට වඩා මේ ගින්න නිවන්න අපි කවුරු නැත්තම් අපිට දේශපාලනය කරන්නවත් ජීවත් වෙන්නවත් රටක්වත් අපිට කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එයි මම එහෙම කියන්නේ. ප්‍රධාන වශයෙන් පැහැදිලිව කියන්න ඕනේ මේ මිනිසුන්ගේ අවශ්‍යතා මත කරපින්නගෙන විශාල වශයෙන්ම පැහැදිලිව බලාගෙන ඉන යම් බලවේගයක් ඒ පැසිස්වාදී බලවේග බලාගෙන ඉන්නවා මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව කඩාබිඳ දාන්න. එදා මේ පාර්ලිමේන්තුව වට කරලා මේ පාර්ලිමේන්තුව විනාශ කරන්න යාම බලවේග ක්‍රියාත්මක වුණා නම් මේ අද මේ ප්‍රජාතන්ත්‍රවාදී රැකෙන්නේ නැහැ. අපිට දේශපාලනය කරන්න ඒ ප්‍රජාතන්ත්‍රවාදී ඇති කරන්න ඒ සියලුම කාරණා වලට මේ පාර්ලිමේන්තුවේ විවස්සදාගේ තිබිය යුතුයි. මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයෙන් ඔබට කියලා පැසිස්වාදීව බලය උකහා ගන්න තවදුරටත් බලන් ඉන්න ඒ අවධානම එක මොහොතකවත් ඒ බලය ඒ අවධානම අහිමි වෙලා අවසන් වෙලා නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ අවස්ථාවේ අපි සිරු දෙනාගේ යුතුකම මේ පවතින තත්ත්වයේ තේරුම් අරගෙන මූලිකවම අපි මේ වෙලාවේ මේ රට පුහුණු පාලන ආර්ථික තත්ත්වෙන් ගොඩ එන්න අපි දායකත්ව ලබා දෙන එක. හැබැයි අපි ඊළඟ 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 මැතිවරණදී අපි ජයග්‍රහණය කළ යුතුයි. ඊළඟ මැතිවරණදී අපි පාර්ලිමේන්තුවට එන්න ඕනේ. ඊළඟ මැතිවරණේ අපි කොහොමද බලය පිහිටවන්නේ කියන කාරණයට යහට ගිහිල්ලා. අපි සියලු දෙනා දායකත්වය තුළ කොහොමද මේ රටේ මිනිස්සුන්ට මේ අවශ්‍ය මූලික අවශ්‍යතා මිනිස්සුන්ට ලබා දෙන්නේ? මේ තෙල් පොලින් ටික අවසන් කරන්නේ, මේ ඖෂධ පොලින් ටික අවසන් කරන්නේ, මේ මේ කියන කාරණාවලට මිනිස්සුන්ට අවශ්‍ය දායකත්වය දෙන්න කියන කාරණේ තමයි අපි හැම විටම ප්‍රධානම වගකීම. මම හිතන්නේ තරුණ දේශපාලකයන්ට මම විශ්වාස කරන්නේ ඒ වෙනුවෙන් අපි කව් වෙන්න ඕනේ. මම හිතන්නේ මම සියලුම දේශපාලකයන් ඉල්ලා සිටින්නේ අපි මේ කාර්යයේ තේරුම් ගත්තේ නැත්නම් පාට පක්ෂ වලට අපි බෙදලා වෙන් වෙන්න ස්ථාවර ආණ්ඩුවක් බිහි වෙන්නේ නැතුව ස්ථාවරත්වයක් අපි මේ ලෝකෙට
දෙන්න නැතුව
අපිට how many minutes
2 more minutes
අපිට සිද්ධ වෙනවා. අපිට එකතන අපිට ඉන්න සිද්ධ වුණොත් අපිට සිද්ධ වෙන්නේ අපි විශේෂයෙන්ම අපිට පවැත්මක් නැති වෙලා අපි නැෂ්ට වෙනවා කියන කාරණේ පැහැදිලිව කියන්න ඕනේ. පැහැදිලිවම මේ පෞගිය කාලේ පුරාවටම විශාල වශයෙන් කතිකාවතක් ඇති වුණා. පෞගිය සතියේ මම පුද්ගලිකව 50 කඩුම්පතක් බාර දෙනවා ගරු පාර්ලිමේන්තුවට, විශේෂයෙන්ම දණ්ඩන නීති ඉවත් කිරීම සඳහා LGBTQ ප්‍රජාවගේ දණ්ඩනයට ලක්වන දණ්ඩන නීති ඉවත් කිරීම සඳහා තමයි මේ අදාළ 50 පුද්ගලිකව 50 කඩුම්පත් ඉදිරිපත් කරන්නේ. අපි දන්නවා ලෝකීය වික්ටෝරියානු සමාජය තුළ ඇති වෙච්ච ඒ පනවපු නීති තවදුරටත් අපි කරගහගෙන ඉන්නවා. නමුත් ලෝකේ ඒ එංගලන්තයේ පවා ඒ එකී නීති දශක ගණනාවකට ඉස්සෙල්ල වෙනස් වෙලා තියෙනවා. සමහර අය යෝජනා කළ තියෙනවා මම මේ සමරිසි ස්වභාවය සහ ලිංගික දිශානතිය කියන කාරණා මේ රටේ සමලිංග විවාහ කියන කාරණා වලට මා අනුමැතිය ගැනීම සඳහා මේ 50 කටුපත ඉදිරිපත් කරා කියලා. ඉතින් පැහැදිලිව මේ ගරු විවස්ථා උදායකයට පැහැදිලිව කියන්න ඕනේ ඒ ආකාරයේ නීතිගත කිරීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. නමුත් යම් පුද්ගල කණ්ඩායමකට දඬනකට ලක් වෙනවා නම්, යම් පුද්ගලෙක් අනාචාරය දෙනවා නම් දඬනෙ ලක් වෙන්නේ නැහැ. නමුත් සමරිසි ස්වභාවය මත දඬනෙද ලක් වෙනවා නම් වැඩිහිටි පිරිසකගේ ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ ලෝකෙ පිළිගත්ත ඉන්දියාව සහ අනිකුත් සියලු ආසියානු නොයෙකුත් රටවල් පිළිගත් සහ ලෝකෙ පිළිගත්ත ඒ දඬන නීති ඉවත් කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් තමයි ඒක ඉල්ලීම කරන්නේ. ඒ වෙනුවෙන් තමයි දඬන නීති සංග්‍රහය 365 සහ 365 ඒ කියන වගන්ති වෙනස් විය යුතුයි. වැඩිහිටි පුද්ගලයන්ගේ පුද්ගලිකත්වයට ආණ්ඩුව හෝ නීතිය ඒ අතපෙවීම ඉවත් කිරීම සඳහා තමයි ඒ ඉල්ලීම කරන්නේ. ඒකම අද මම සතුටු වෙනවා
විශාල වශයෙන්
සියලුම අද අපේ රටේ විශේෂඥ මානසික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවා මෙකී නීති වෙනස් විය යුතුයි ගැන කියන කාරණය පැහැදිලිව දක්වලා තුනවා. ඉතින් මම හිතන්නේ මේ උගත් මේ විවස්සදායක මණ්ඩලයේ නව්‍ය තරුණ සියලුම ලිබරල් ලෝකයේ සියලුම මන්ත්‍රීවරු මේ සම්බන්ධයෙන් අවශ්‍ය අවධානය යොමු කරයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Sarathi Tushmanta, you have 6 minutes.
ගරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි, විශේෂයෙන්ම අතුරු අයවැය ගැන අදහස් ප්‍රකාශ කරනකොට මම හිතන්නේ මේ මොහොතේ රටේ පවතින තත්ත්වයත් එක්කලා විශේෂයෙන්ම මේ අසීරු කාලවකවානුව තුළ අපි සියලු දෙනා කල්පනා කර බැලිය යුතු වෙනවා අපේ මූලික වශයෙන්ම අපි මොනවටද අවධානය යොමු කළ යුතුවන්නේ කියන එක අතුරු අයවැයේදී. විශේෂයෙන්ම විදේශ විනිමය හිඟය සහ උද්ධමනය තමයි අපිට තියෙන ප්‍රධානතම ප්‍රශ්න දෙක. බඩු මිල වැඩිවීමේ වේගය කාටවත් දරා ගන්නට පුළුවන්කමක් නැහැ. මුදල් අමාත්‍යතුමාගේ අතිගරු ජනාධිපතිතුමාගේ කතාව දිහා බලනකොට විශේෂයෙන්ම මම විශ්වාස කරනවා අපි බොහෝ මන්ත්‍රීවරු සහන පිළිබඳව කතා කරා. හැබැයි ඊළඟ අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙන අයවැයට මේ අතුරු අයවැයෙන් යනකොට මම විශ්වාස කරනවා විශේෂයෙන්ම අපි කතා බහ කළ යුතු වන්නේ පහුගිය කාල සීමාව තුළ අපේ රටේ පැවති ආණ්ඩු මගින් ගත්තා වූ වැරදි තීන්දු තීරණ අනික් පැත්තට හරවන දිශානතිය කෙරෙහි තමයි මම හිතන්නේ වැඩිපුරම අපි අවධානය යොමු කළ යුතු වන්නේ. ඒ සඳහා නීති ප්‍රතිසංස්කරණ වගේම ප්‍රතිපත්තිමය රාමුවෙන් අද අපි දිගින් දිගටම ඉදිරියට ආපු වෙනස් වීමේ කාල සීමාව දැන් එළඹිලා තිබෙනවා. එනිසා මම හිතනවා පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මේ වෙලාවේ ජනතාවගේ මේ තියෙන ගැටලු ප්‍රශ්නවලට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ඉදිරිපත් කළ සර්වපාක්ෂික ආණ්ඩුවක්. ඒ නිසා මේ කටයුතු ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කරන යාන්ත්‍රණයක් අපිට අවශ්‍ය කරලා තියෙනවා. ඒ නිසා අපි ඉදිරිපත් කරපු මේ සියලු දෙනා පිළිගත්තු සර්වපාක්ෂික ආණ්ඩුවත් නිසි අයුරෙන් හදාවීය කියන විශ්වාසයක් අපිට තියෙනවා. ඒ නිසා බොහෝ වෙලාවට මේ තත්ත්වය තුළ අදිසි බලල්ලත් ඇවිල්ලා මේවා විකෘති කරන්න හදනවා නම් මේ හදන්න හදන යාන්ත්‍රණය බිම වට්ටන්න හදනවා නම් ආපහුවතාවක් බිම වැටෙන ජනතාවය කියන එක බොහොම පැහැදිලිව මතක් කරන්නට ඕනේ. මේ අතුරු අයවැය බොහොම පැහැදිලි විදිහට මේක ප්‍රාග්ධනයේ මූලික කරගත්තු අයවැයක් නෙවෙයි මේක පුනරාවර්තන වියදම් විශේෂයෙන්ම මූලික කරගත්තු අයවැයක්. ඒ නිසා ජනතාවගේ අතේ මුදල් ගැවසිය යුතුයි ඇත්ත මේ තියෙන ආර්ථික තත්ත්වය තුළ මේ ආර්ථික ප්‍රශ්නත් එක්කලා. ඉතින් මේ මුදල් ගැවසීමේදී ප්‍රාග්ධනයේ පැත්තට අපිට යොමු වෙන්න පුළුවන්කමක් නැහැ. අපිට මේ ප්‍රශ්නෙට මූණ දෙන්න සිද්ධ වුණේ වසර ගණනාවක කාලයක් තිස්සේ ඉඳලා නිෂ්පාදන ආර්ථිකයෙන් බැහැර ආර්ථික ක්‍රමවේදයකට අපි සියලු දෙනාම අනුගත වෙලා ඒ ඔස්සේ ආපු ගමනක ප්‍රතිඵලයක් තමයි දැන් අද අපිට මේ භුක්ති විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක පහුගිය අවුරුද්දක කාල සීමාව තුළ විශේෂයෙන්ම ගත්තා වූ අනුවන අඥාන තීන්දුව తీරන හින්දා මේ ව්‍යසනයට අපිට බොහොම ඉක්මනටම මූණ දෙන්නට සිද්ධ වුණා. ඒ නිසා මම හිතනවා අපි පාර්ලිමේන්තුව හැටියට අපි යම් සමාලෝචනයක් කරන්නට අවශ්‍ය කරලා තියෙනවා අපේ සමස්ත ආර්ථිකයේ දිහා. ඊයේ මම විශේෂයෙන්ම කථානායකතුමාට ස්තුතිවන්ත වෙනවා. මහ බැංකුවේ අධිපතිතුමා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ මම හිතන්නේ හොඳ පැහැදිලි කිරීමක් කරා. ඒ පැහැදිලි කිරීමත් එක්කලා විශේෂයෙන්ම අපි පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව මෙතන ඉන්න සියලු මන්ත්‍රීවරුන්ගේ හෙට සාක්ෂියට කතා කරොත් එහෙම අද රජයේ සතු ආයතන ගණනාවක් බිලියන් කීයක් අපි පාඩුවිද කියන කාරණාව පිළිබඳව අපි විමසා බැලිය යුතුයි. ඒ නිසා පුද්ගලීකරණයම නෙවෙයි මේවාට පෞගේ කාල සීමාව තුළ ශ්‍රී ලංකන් එයාලයින්ස්ේ ගත්තාම 1.4 බිලියන් ඩොලර්ස්. කවුද මේවා පාලනය කරේ? මොන කාල සීමාවේද මේවා පාඩු වෙන්නට පටන් ගත්තේ? මේ වගේ දැවෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ තුල තමයි අද අපිට මේ ව්‍යසනයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම අපේ රටේ නැහැ සංවර්ධනයේ පැත්තෙන් ගත්තාම ප්‍රයෝරිටි දෙන්න අවශ්‍ය කරන ව්‍යාපෘති මොනවද කියලා අපි කවුරුත් තීන්දුව తీරන කරන්නේ නැහැ. අද හදපු අද විදේශ මුදල් අරගෙන ණය මුදල් අරගෙන හදපු ව්‍යාපෘති කීයකින් අපිට රිටර්න් එක හම්බෙන්නේ නැද්ද? ඉතින් ඒ නිසා මේවා පිළිබඳව මම හිතන්නේ අපි පරීක්ෂාවෙන් බැලිය යුතුයි. ඒ නිසා මම හිතනවා විශේෂයෙන්ම මේ ආයතන අපේ කාංජන විජේසේකර ඇමතුමත් එදා අර විදුලි බිල වැඩිවීමේදී මම අහගෙන හිටියා මාස දෙකක් ඇතුළත මම හිතන්නේ ප්‍රතිසංස්කරණයක් කරනවායි කියන කාරණාව කිව්වා. ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ වගේ අලුතෙන් හිතන්න පතන්නට පුළුවන් කාල සීමාවකට අපිට යන්න බැරි වුණොත් එහෙම මේ ව්‍යසනයෙන් අපිට කවදාවත් ගොඩ එන්න බෑ. අනිත් කාර්යය තමයි විදේශ විනිමය පරද ගත්තාම දැන් අපි අපේ අපනයනයේ දෙනවා සෑහෙන ප්‍රමාණයක්. හැබැයි අපනයනය කරන ද්‍රව්‍ය වලට අදාළ කරන ඩොලර් ටික අපහු වෙනවද රටට? අපේ රමේෂ් පදරණ මෙතුමා දන්නවා අපි ඊයේ කතා කරා නේද? තේ වලින් යවන සල්ලි වලින් 50%ක්වත් අපේ රටට එන්නේ නැහැ. අපහු එක්ස්පෝට් කරනවා කියලා එක්ස්පෝට් කරනවා කියලා how many minutes ko
2 more minutes.
ඒ නිසා මම විශ්වාස කරනවා විශේෂයෙන්ම මේ විදේශ විනිමය පනත ශක්තිමත් කරන්නට ඕනේ. දණ්ඩණයකට යටත් කළ යුතුම වෙනවා. ඒ සම්බන්ධයෙන් මේ කාල සීමාව තුළ ක්‍රියාත්මක වෙන්නට පුළුවන්කම තිබෙනවා. ජනතාව බලාපොරොත්තු වෙන්නේ සැබෑ ප්‍රතිසංස්කරණ. ඒ සැබෑ ප්‍රතිසංස්කරණ මොනවාද කියන කාරණාව පිළිබඳව පහුගිය දේශපාලන නායකත්වයේ දැනගත්තෙත් නැහැ. පහුගිය අරගලයට සම්බන්ධුණු පිරිසක් දැනගත්තේ නැහැ. ඒ නිසා විවෘත ආර්ථිකයක් ඇතුළේ යනකොට අපි සමහර ඒවාට බ්‍රේක් ගහනවා. බ්‍රේක් ගහලා ඉවරලා නවත්තනවා. අපි ජනතාවගේ පැත්තෙන් අපි වෙන වෙන තියරිස් වලට යනවා, මතවාද වලට යනවා. නමුත් මේ ලෝකයේ හැටියට ගත්තාම විශේෂයෙන්ම 77 විවෘත ආර්ථිකයට අපේ රට විවෘත කරාට පස්සේ අපි මේක හරියට කළමනාකරණය කරාද නැද්ද කියන ප්‍රශ්නය තුල තමයි අද අපිට මේ සියලුම මම හිතන්නේ මේ ප්‍රශ්න ටික ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම වැට් එක 112 කේ ඉඳලා 15කට වැඩි කරා. මම හිතන්නේ වැට් එක අඩු කරපු වෙලාවේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා එකට විරුද්ධව පෞගිය කාල සීමාව තුළ මේ ක්‍රයිසිස් එක ආවට පස්සේ කතා කරන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා අපි සැබෑවටම මේ මොහොතේ අපිට පක්ෂ දේශපාලනයෙන් එළියට අවිල්ල ඉවර වෙලා මේ ප්‍රශ්න වලට ලබා දෙන්නට පුළුවන් පිළිතුර මොකක්ද කියන කාරණාව තමයි මම හිතන්නේ වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා ඩොලර් බිලියන 4.5ක් අපිට ලැබෙන ව්‍යාපාරය තමයි සංචාර කර්මාන්තය. සංචාර කර්මාන්තයට නිසි අවධානයක් යොමු වුණාද නැද්ද කියන කාරණාව මේ අතුරු අයවැයේදී මට ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා විශාල පිරිසක් සංචාර කර්මාන්තය තුල යැපෙනවා. ඒ නිසා මම හිතනවා මීට වඩා වැඩි විභවතාවයක් සංචාර කර්මාන්තයට ලබා දෙන්නට ඕන. බොහෝ ආණ්ඩුවල ප්‍රතිපත්ති ප්‍රකාශයේ අංක 1ට අපේ රටේ ආදායම හැටියට ගණන් ගනුනේ සංචාරක ව්‍යාපාරය. ඉතින් ඒ නිසා සංචාරක ව්‍යාපාරයට මීට වඩා ලොකු සහනයක් ලබා දීමේ අවශ්‍යතාවය තිබෙනවා. මොකද රටේ මුදල් හිඟ මොහොතක ඩොලර් හිඟ මොහොතක ඩොලර්ස් ටික අපිට රටට ගෙන්නා ගැනීම සඳහා තිබෙන කර්මාන්ත වලට ප්‍රමුඛත්වය දීම තමයි මම හිතන්නේ මේ වගේ විවේචනයකදී අපිට යන්තා දුරකට අපිට ඉදිරියේදී මුහුණ දෙන්න
සිදුවෙන්න
ලැබෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම නියෝජ්‍ය කාර්ය සභා සභාපතිතුමනි මේ මම දැන් මේ දෙවෙනි පාර්ලිමේන්තුවේ ඉන්නේ අපිට හම් වෙන වෙලාව බොහොම මදි. ඒ නිසා ඒකත් අපි ඔබතුමාට මතක් කරනවා. මොකද පළමුවතාවට පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරුන්ටත් අපිට වඩා වෙලා දෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් උත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න කියන කාරණාව මතක් කරමින් තමුන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා.
Thank you. Honorable Imran Maruf, you have 7 minutes. Order, please. Honorable Premnath Dolavatta to the chair.
நன்றி சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, குறிப்பாக இந்த இடைக்கால வரவு செலவு திட்டம் குறித்து எம்மால் திருப்தி அடைய முடியாத நிலையில் இருக்கின்றோம். குறிப்பாக பல அலங்காரங்கள், மேக்கப்புடன் சபைக்கு செல்லும் அலங்கோலமான பெண் மீது மழை பெய்துவிட்டால் அந்த அலங்காரங்களும் மேக்கப்புகள் எல்லாம் கலைந்தால் அவருடைய உண்மையான நிலவரம் தெரிகின்றதை போன்றுதான் இந்த இடைக்கால வரவு செலவு திட்டத்தை நாங்கள் பார்க்கின்றோம். குறிப்பாக ராஜபக்ஷ என்ற கூடாமல் போன கேக்கின் மீது மக்கள் மீது நிவாரணம் வழங்குவோம் என்ற ஐசிங்கை இட்டு முன்வைக்கப்பட்டிருக்கின்ற ஒரு ஐசிங் கேக்காகத்தான் இந்த வரவு செலவு திட்டத்தை நாங்கள் பார்க்கின்றோம். குறிப்பாக இந்த நாட்டிலே இப்பொழுது நடைபெற்று கொண்டிருக்கின்ற இந்த நிலைப்பாட்டில் நாடு எதிர்நோக்குகின்ற பிரச்சனைகளை பார்க்கும் பொழுது பிரச்சனைக்கான தீர்வுகள் முன்வைக்கப்பட்டிருக்கின்றதா என்பதை நாங்கள் சிந்திக்க வேண்டும். குறிப்பாக இன்று பெட்ரோல் 450 ரூபாவுக்கும் டீசல் 430 ரூபாய்க்கும் விற்கப்பட்டுக் கொண்டிருக்கின்ற நிலையிலே, அதே போன்று தட்டுப்பாடும் நிலவுகின்ற நிலையிலே இன்று இது சம்பந்தமான விடயங்கள் இதிலே உள்ளடக்கப்படவில்லை என்பதை நாங்கள் இந்த இடத்திலே தெளிவூட்ட வேண்டும். அதே போன்று இன்று மண்ணெண்ணெய்க்கான விலை அதிகரிப்பு இன்று 253 ரூபாவினால் அதிகரிக்கப்பட்டிருக்கின்றது. இது உண்மையிலே மிகவும் கஷ்டத்தில் இருக்கின்ற மக்களுக்கு மிகவும் தேவைப்படுகின்ற ஒரு விடயமாக காணப்படுகின்றது. இன்று அவ்வாறு மண்ணெண்ணெய் பயன்படுத்துகின்ற மீனவர்கள் வறிய குடும்பங்களுக்கு எந்த ஒரு விடயங்களும் இதிலே உள்ளடக்கப்படவில்லை என்பதும் இதிலே குறிப்பிடத்தக்க ஒரு விடயமாக காணப்படுகின்றது. இன்று இந்த நாட்டிலே 3 மணித்தியாலங்கள் தொடர்ச்சியாக ஒரு நாளைக்கு மின்வெட்டு நடைபெறுகின்றது. ஆகையால் அந்த மின்வெட்டை சம்பந்தமான விடயங்கள் இதிலே உள்ளடக்கப்படவில்லை. அதே போன்று இப்பொழுது இருக்கின்ற பெரும் பிரச்சனையாக காணப்படுகின்ற இந்த டாலரை டாலர் சம்பந்தமான விடயங்கள், டாலர்களை எவ்வாறு ஈட்டிக் கொள்வது, டாலர்களை எவ்வாறு பெறுவது என்ற விடயங்கள் இந்த வரவு செலவு திட்டத்திலே உள்ளடக்கப்படவில்லை என்பதும் இதிலே காணக்கூடிய ஒரு விடயமாக காணப்படுகின்றது. அது மாத்திரமல்ல, இன்று இந்த நாட்டிலே காணப்படுகின்ற இந்த விலை கட்டுப்பாடு இல்லாமல் இன்று எல்லா பொருட்களுடைய விலைகளும் அதிகரித்து காணப்படுகின்றன. இன்று எல்லா பொருட்களுடைய விலைகளும் இன்று அதிகரிக்கப்பட்டிருக்கின்ற காரணத்தினால் இன்று விலையினுடைய கட்டுப்பாடு இல்லாமல் இருக்கின்ற ஒரு நிலை காணப்படுகின்றது. ஆகையால் அந்த பொருட்களுடைய விலையை கட்டுப்படுத்துவதற்கான எந்த ஒரு விடயமும் இந்த வரவு செலவு திட்டத்திலே உள்ளடக்கப்படவில்லை என்பதுதான் மிகவும் கவலைக்குரிய ஒரு விடயமாக காணப்படுகின்றது. அதே போன்று வெளிநாடுகளிலே வேலை புரிகின்ற எங்களுடைய நாட்டு மக்கள், எங்களுடைய நாட்டின் சொத்துக்களாக கருதப்படுகின்றவர்களுக்கு எந்த ஒரு விடயமும் இந்த வரவு செலவு திட்டத்திலே குறிப்பிடப்படவில்லை. அவர்களுடைய டாலர்களை ஈற்றுகின்ற செயற்பாடுகளிலே, அவர்களை ஊக்குவிக்கின்ற செயற்பாடுகள் இதிலே உள்ளடக்கப்படாதது உண்மையிலே கவலைக்குரிய ஒரு விடயமாக காணப்படுகின்றது. அது மாத்திரமல்லாமல், இன்று இவ்வாறான பல பிரச்சனைகளுக்கு மத்தியிலே இன்று மக்கள் முகம் கொடுக்கின்ற பொழுது அவர்களுக்கு நிவாரணம் வழங்குவதற்கான எந்த ஒரு ஏற்பாடும் இல்லாமல் இந்த வரவு செலவு திட்டம் முன்வைக்கப்பட்டிருக்கின்றது. சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, சர்வதேசம் இப்பொழுது நம்மை உன்னிப்பாக கவனித்துக் கொண்டிருக்கின்ற ஒரு நிலைப்பாட்டிலே நம் அரசாங்கமோ அவர்களிடம் நாங்கள் இன்று எங்களுடைய வீரத்தனத்தை காட்டுகின்ற ஒரு செயற்பாட்டிலே நாங்கள் இருந்து கொண்டிருக்கின்றோம். குறிப்பாக அடி வாங்கிய ஒருவன் அடுத்து வருவது அதாவது அவருடைய அனுதாபத்தை ஏற்படுத்துவதற்காக அவர்களுடைய காயத்தை காட்டித்தான் அவர்களுக்கான அனுதாபத்தை ஏற்படுத்த உரிமையை ஒழிய இன்று நாங்கள் கத்தியை எடுத்துக்கொண்டு நாங்கள் குத்துவேன் என்று சொல்லுகின்ற ஒரு நிலையில்தான் இன்று இந்த அரசாங்கம் காணப்படுகின்றது. குறிப்பாக சர்வதேசத்திற்கு இன்று பிடிஏ எனும் சட்டத்தை கொண்டு ஜனநாயகத்தை படுகொலை செய்வதை காட்டி இன்று எங்களுடைய நாடு நிற்கின்றது என்பது உண்மையிலே ஒரு வேதனையான ஒரு விடயமாக காணப்படுகின்றது. அதே போன்றுதான் இன்று அநியாயமாக ஜனநாயக வழியிலே ஆர்ப்பாட்டம் செய்த ஆர்ப்பாட்டக்காரர்களை இன்று கைது செய்கின்றார்கள். இதிலே மத குருமார்கள் இருக்கின்றார்கள், சட்டத்தரணிகள் இருக்கின்றார்கள், பெண்கள், கலைஞர்கள், மாணவர்கள் என பலர் இதிலே இருக்கின்றார்கள். இவர்கள் அவர்களுடைய அரசியல் கருத்துக்களை வெளிப்படுத்தியதற்காக இன்று அவர்கள் கைது செய்யப்படுகின்ற ஒரு நிலைப்பாட்டிலே இருந்து கொண்டிருக்கின்றார்கள். ஆகையால் இந்த விடயத்திலே கவனம் செலுத்தி இந்த மக்கள் படுகின்ற கஷ்டத்தில் இருந்து மக்களை காப்பாற்றுகின்ற செயற்பாடுகளை முன்னெடுக்க வேண்டும் என்பதை இந்த இடத்திலே கேட்டுக் கொள்வதோடும் இன்று கிழக்கு மாகாணத்திலே உள்ள மாகாண சபை பாடசாலைகளில் இதுவரை காலமும் அரசாங்கத்தினால் செலுத்தப்பட்டு வந்த நீர் கட்டணங்களை இனிமேல் பாடசாலைதான் அதனை பொறுப்பெடுக்க வேண்டும் என்று அறிவிக்கப்பட்டிருக்கின்றன. அதே போன்று பாடசாலையிலே மின் கட்டணங்களை செலுத்துவதற்கு ₹1,200 வழங்கப்பட்டு வேறு மாகாணங்களிலே இதைவிட கூடுதலான தொகை வழங்கப்பட்டது. ஆகையால் இதனால் கிழக்கு மாகாண பாடசாலைகள் பெரும் கஷ்டத்தை எதிர்நோக்கிக் கொண்டிருக்கின்றார்கள். ஆகையால் அரசாங்கம் இந்த கட்டணங்களை செலுத்துவதற்கான நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும் என்பதை இந்த இடத்திலே கேட்டுக் கொள்வதோடு இன்று வைத்தியசாலையிலே காணப்படுகின்ற ஆம்புலன்ஸ்களுக்கும் இன்று QR சிஸ்டத்தின் மூலமாக 50 லிட்டர் பெறுவதற்கான வாய்ப்புகள் மாத்திரம் காணப்படுகின்றன. ஆகையால் அதை கொஞ்சம் கருத்திலே கொண்டு அவர்களுக்கு மேலதிக லிட்டர்களை பெட்ரோல்கள் அல்லது டீசலை வழங்குகின்ற செயற்பாடுகளை முன்னெடுக்க வேண்டும் என்பதை இந்த இடத்திலே நாங்கள் கேட்டுக் கொள்கின்றோம். அதே போன்றுதான் இந்த ஆட்டோக்களுக்கு வழங்கப்படுகின்ற 5 லிட்டர் என்பது உண்மையிலே அவர்களுக்கு போதாத ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. ஆகையால் அவர்களையும் கருத்தில் கொண்டு அவர்களுக்கு மேலதிக பெட்ரோலை வழங்குகின்ற விடயத்தை அரசாங்கம் முன்னெடுக்க வேண்டும் என்பதையும் இந்த இடத்திலே நாங்கள் கேட்டுக் கொள்கின்றோம். நன்றி.
மந்தித்துவா கரு காஞ்சனி ஜிஸ்கர் மந்தித்துவா அவத்துவா உதுமாட்டையாடி நமக்கு காலத்தில்
ஸ்ருதி தவசே விசேஷம் நியாயவே விவாதே பிலிபந்தவு கருண் இதிரி பத்கரன் லபியம் பிலிபந்த சத்துட்டு வேணும் விசேஷம் இம்ரான் மந்திரி துமா சந்தான் கரப்பு QR கிரமவேதி ஹரஹா இந்திர லபாதி மேதி அப்படி பலாபுருத்துனே சியலும புரவசியன் யம் ஆக்காரேக்கு இந்தன பிரமாணியாக லபாதிமே அரபுணு ஏக சம்பூர்ண மே கிரமவேதே கீழ கேனே சீட சீயாக சம்பூர்ண தமங்கே அவசதாவே லபாகனிமே கிரமவேதே நெவெய் நமுத் அப்பி மே அசீரு அபியோகாத்மக அவஸ்தாவே யம் கலமனாகரணேக்கிங் வெடக்கல யுத்துய் எனிசா தமை சியலும புரவேசியன்ட்டு தமன்கே சத்தியகர லபாகத் ஹேக்கி உபரிம இந்திர பிரமாணியாக லபாதிமட கட்டுது கல்ல தியன்னே ஏ வகேம விசேஷம் பொது பிரவாகனே அப்படி பஸ் ரத்து பாசல் வேன் ரத்து ஏ வகேம விசேஷ அத்தியாவசிய சேவா கினேவட்டு வென்வென் வசேன் விசேஷம் கிலன் ரத்து வல்ட்டு அவசிய சம்பூர்ண பிரமாணி லபாதினோம் கிலன் ரத்து வல்ட்டு QR கேத்தி ஹரஹா அப்படி சீமா கிரிமா கரலனே சியலூம பிரோம்ஹல் வல்ட்டு உபதேச லபாதில தியன்னே கிலன் ரத்த வல்ட்டு சம்பூர்ண அவசிய தாரிதாவ லபாதின்னு கீழ எனிசைக்க கிசிம சீமாவாக கரலனே கிலன் ரத்த சந்தா ஏவகையும் விசேஷம் பஸ் ரத்து சகா பாசல் வேன் பாசல் லமுன் பிரவாகன பிரவாகன சேவாவன் உள்ளட்டத் அப்படி CTB டிப்போஹரஹா ஏ அவசிய சம்பூர்ண இந்தன தாரிதாவ லபாதிம சதா பகுகே மாசம கட்டியுது கல்ல தியனோ ஏ சந்தா லங்கம டிப்போ சந்தா தைனிக வெண்ணதர் அப்படி நிகுத் கருப்பு டீசல் லீட்டர் 170,000 பிரமாண 108,000 தக்கா வடி கல்ல தியனோ தைனிக்கவ 108,000 அப்படி ஆனோ ஏ வகையும் விசேஷம் தீவிர வராயன் 22 அப்படி சீமாவான் பனோலனே ஏ அவசிய இந்தன லபாதிம கட்டுது கரணும் நமுத் அபி தன்னோ த்ரீரோத ரத்த சக குளி ரத்த கியனேக மேக வெங்கர ஹந்துனா கெனீம சதா நியாமனயக் நே தென் ஏக பிரவாஹன மாத்தியன்சேக கரமின் பவத்தினோ பிரவாஹன மாத்தியன்சே நிர்தேச லபாதிமின் அனதுருவ அப்படி ஏ அவசதாவியன் அனுவ ஏ அவசதாவியத் சம்பூர்ண கிரீம் சதா அப்படி கட்டுது கரணும் கரு மூலாசனே மந்திரித்துமணி விசேஷம் அப்படி தக்க அத தவசே விசேஷம் ஜாத்தியந்தர மூல்ய அறமுதல மேராட்டே அப்பே விசேஷம் நய பிரதிவியூகத கிரீம் சதா
දීර්ඝ කාලයක් තිස්සේ අපි සාකච්ඡා කරා. ඉතාමත්ම අභියෝගාත්මක මොහොතක අපි ඉතාමත්ම ආර්ථික වශයෙන් පීඩාවට පත් වෙලා ඉන්න මොහොතක මම විශ්වාස කරනවා අද ලැබිච්ච පණිවිඩය සුභවාදී පණිවිඩයක් බවට පත් වෙයි කියලා. ඒක අසුභවාදීව දකින්න කොටසකුත් ඇති නැතුවම නෙවෙයි. විශේෂයෙන්ම අපි දැක්කා පහුගිය කාලේ මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන අවස්ථාවේ අපිට ගන්න තිබුණු යම් යම් තීන්දුව තීරණ නොගත්ත නිසා අපි මේ තත්ත්වයට පත් වුණා කියන එක අපි පිළිගන්න ඕන. ඒක මම කියන්නේ මේ අපේ ආණ්ඩුවට අදාළව පමණක් නෙවෙයි. දීර්ඝ කාලයක් මේ රාජ්‍ය පාලනය කරපු විවිධ ආණ්ඩු විසින් ගත්තු වැරදි ප්‍රතිපත්ති තීන්දු නිසා මේ තත්ත්වය අපිට ඇති වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඊයේ දවසේ විශේෂම මහ බැංකුවේ අධිපතිවරයා අපිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට එතුමා දැනුවත් කිරීමක් කරලා කිව්වේ 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී ඉන්න ඉදිරිපත් වෙච්ච අවස්ථාවේ අපි යම් වර්ධනයක් දැක්කම අපි නැවත වතාවක් අර ඒ ප්‍රතිපත්තිය වෙනස් කරලා නැවත වතාවක් පරිදි ප්‍රතිපත්ති තීන්දු තීරණ වලට යෑම නිසා අපිට ඒක සම්පූර්ණ කරගන්න නොහැකි වුණා කියන එක. ඒ නිසා මම විශ්වාස කරනවා මෙවර ලැබිලා තියෙන ඒ ප්‍රතිපාදනය පිළිබඳවත් විවේචන තියෙයි. සමහරු අහයි මේ අවුරුදු 4ක කාලය සඳහා ඩොලර් බිලියන 2.9ක මුදලක්ද ලැබෙන්නේ, ඒකෙන් පමණක්ම පුළුවන් වේවිද කියලා. අපිට ජාත්‍යන්තර අරමුදලෙන් පමණක් අපේ මේ ආර්ථික අර්බුදයට අපිට විසඳුම් හොයන්න බෑ. ජාත්‍යන්තර මූල අරමුදලෙන් යම් විශ්වාසනීයතාවයක් ඇති වෙනවා. ලෝකයේ අනෙකුත් බැංකු පද්ධති වලට අපේ රටේ තියෙන බැංකු පද්ධතියට යම් ආරක්ෂාවක් ලැබෙනවා. ඒ ලැබෙන ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණ තුලින් තමයි අපි අපේ රටේ අපේ අනාගත ප්‍රතිපත්ති අපි නිර්මාණය කළ යුතුව තිබෙන්නේ. අපිත් වග කියන්න ඕන ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, අපිත් බොහෝ වෙලාවට අපි විපක්ෂේ ඉන්න වෙලාවේ ආණ්ඩුව ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරනකොට අයවැයක් ඉදිරිපත් කරනකොට අපිත් බොහෝ වෙලාවට ඉල්ලුවේ තව තවත් සහන දෙන්න කියලා. අපි ආණ්ඩු පක්ෂේ නියෝජනය කරන වෙලාවේ අපි සහන දෙනකොට අපි තව ටිකක් හයියෙන් තට්ටු කළා, මේසර තට්ටු කළා, ඒ ලබා දෙන සහන වලට අපිත් උද්‍යෝගයපත් කරා. නමුත් අපි මේක තේරුම් ගන්න ඕනේ මේ කවුරු ආණ්ඩු කරත් මේ ලබා දීපු සහන අපේ රටට ගැළපෙන නොවන ආකාරයට ලබා දීම නිසා තමයි අද අපි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි අපේ ආර්ථිකය අපි තේරුම් ගන්න ඕනේ, අපේ ආදායම තේරුම් ගන්න ඕනේ, අපේ වියදම අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මම විශ්වාස කරනවා ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ අද විශේෂයෙන්ම මහ බැංකුවේ අධිපතිවර එවැගේම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ කණ්ඩායමක් එක්ක මේ ඉදිරිපත් කළ තියෙන යෝජනා ඔස්සේ ගියොත් අපිට අවුරුදු දෙකකින් තුනකින් අපි අර බලාපොරොත්තු වෙන ස්ථානයට අපිට අපේ රට ළඟා කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මම සතුටු වෙනවා විශේෂයෙන්ම විදුලි බල හා බලශක්ති අමාත්‍යවරය හැටියට අභියෝගාත්මක අමාත්‍යාංශයක්. ඒ අභියෝගාත්මක අමාත්‍යාංශයේ අපිට පැවරිච්ච වගකීම විශේෂයෙන්ම මේ රටේ ජනතාවට අවශ්‍ය සැපයුම් ජාලය නැමැත ලබා දීම පමණක් නෙවෙයි, විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඒ වගේම විශේෂයෙන්ම මේ ණය ප්‍රතිවිරෝධගත වීමේ වැඩපිළිවෙල ඇතුලේ විශාලම කාර්යභාරයක් තිබුණේ අපේ අමාත්‍යාංශයට. විශේෂයෙන්ම මිල ස්ථායීකරණ වැඩපිළිවෙල, විශේෂයෙන්ම ඉන්ධන සඳහා දීර්ඝ කාලයක් තිස්සේ විවිධ ආණ්ඩු යටතේ අපි ආනයනය කරන මිලට වඩා අඩු මුදලකට තමයි අපි මේ රටේ ඉන්ධන ජනතාවට ලබා දීලා තිබුණේ. ජනතාව මත කියන ප්‍රශ්නයක් අපි මුදල් දීලා නම් ඉන්ධන ගත්තේ කොහොමද ආයතනයක් පාඩු වෙන්නේ කියන. ඒ ප්‍රශ්නේ සාධාරණයි. නමුත් අපි ආණ්ඩුවක් හැටියට හෝ ආණ්ඩු කරපු පිරිස් හැටියට කවදාවත් ජනතාවට කිව්වේ නැහැ මෙන්න මෙච්චර මුදලක් අපිට වැය වෙනවා ඉන්ධන ආනයනය කරන්න කියන එක. ඒ ආනයනය කරන මිදලට වඩා හුඟක් අඩු මුදලට තමයි භූමි තෙල් ගත්තොත් මේ විශේෂයෙන්ම රුපියල් 360ක් පමණ වැය වෙන භූමි තෙල් රුපියල් 87ක පමණ මුදලකට දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ ජනතාවට ලබා දෙන්න කටයුතු කරා. ඒ නිසා අපි තේරුම් ගන්නෝ අඩු ආදායම් ලාභී තීරු වලට විශේෂයෙන්ම අත්‍යවශ්‍යතා තියෙන තීරු වලට යම් සහනයක් ලබා දිය යුතුයි. නමුත් ඒ සහනය සියලුම පුරවැසියන්ගෙන් ලබා ගැනීම තමයි අසාධාරණ බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මම සතුටු වෙනවා ඒ මිල සූත්‍රයක් අපි හඳුන්වලා තියෙනවා. මේක අපි තව විශ්වාස කරනවා මිල සූත්‍රයේ තව වැඩි දියුණු විය යුතු අවස්ථා තියෙනවා. ඒක ඇමතිවරයෙක්ට එමන් නැත්නම් ආණ්ඩුවකට ගත යුතු තීරණයක් වෙනුවට මේක මේ ආයතනයටත් මුදල් අමාත්‍යාංශයටත් ගත යුතු තීරණයක් බව තමයි මම විශ්වාස කරන්නේ. දැන් අද ගත්තොත් සැප්තැම්බර් මාසේ පළවෙනිදා මම දැක බොහෝ තැන්වල දාලා තිනවා දැන් ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිලත් එක්ක අද රාත්‍රී වෙනකොට මිල අඩු වෙන්න ඕන කියලා. අපි එකක් තේරුම් ගන්න ඕනේ, අපි ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල පිළිබඳ කතා කරාට අපේ පිරිපහදු අපි ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන සති දෙකයි. අපි මීට මාසයකට පෙර තිබිච්ච බොරතෙල් මිල අද තියෙන බොරතෙල් මිල එක්ක අපිට කියන්න බෑ අද හවස වෙනකොට අපේ මිල වෙනස් වෙන්න ඕන කියලා. ඒ නිසා විශේෂයෙන්ම මිල සූත්‍රය අනුව මේ රටේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අවස්ථාවලදී ප්‍රතිලාභ ලබා දෙන්නත්, ඒ වගේම වැඩි වෙන අවස්ථාවන්වලදී ඒක ආයතනයට හෝ රජයට බරක් නොවන ආකාරයට ඒ සංශෝධනය කිරීමට අපි පියවරගෙන තියෙනවා. නිසා අද රාත්‍රී වෙනකටත් මම විශ්වාස කරන්නේ නැහැ, විශේෂයෙන්ම අද
පළවෙනිදා
වෙනකට මේ මිල සංශෝධනය සිදු විය යුතුව තිබුණත් මම විශ්වාස කරන්නේ අද තියෙන අපි ආනයනික මිලත් එක්ක ඒ සංශෝධනය තුලින් අඩුවීමක් අද දවසේ වෙයි කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරි කාලයකට පිළිපහදුව සම්පූර්ණම ක්‍රියාත්මක වෙලා මේ කටයුතු කරගෙන යනකොට ඒ සහනය ජනතාවට ලැබෙයි. විදුලි බිල සංශෝධනය කරන්න සිදුවීමත් මම හිතනවා අවුරුදු 9කට පස්සේ කරන්න සිදුවීම බරපතල වැරැද්දක්. මේක හැම අවුරුද්දෙම යම්කිසි ආකාරයක සංශෝධනයක් වුණා නම් අඩු වෙන වෙලාවට අඩු වෙන්නත් වැඩි වෙන වෙලාවට වැඩි වෙන්නත් ඒ තුලින් ජනතාවට ලැබෙන පීඩනය අවම කරගන්න තිබුණා. නමුත් අපි අද උත්සාහ කරනවා විදුලි බල මණ්ඩලයේ කනිත්තල් සංස්ථාව ඒ සේවා සපයන ගමන් විශේෂයෙන්ම ඒ අපේ තියෙන වියදමුත් කළමනාකරණය කරගන්න පුළුවන්ද කියලා. මම විශේෂයෙන්ම පහුගිය සතියේ සභාපතිවරට විදුලි බල මණ්ඩලයේ අපි උපදෙස් ලබා දීලා තියෙනවා මේ වන විට ලංවිම ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට කළ හැකි සේවාවන් බොහෝ දයක් අද පෞද්ගලික අංශයට බාර දීලා තියෙනවා. විශේෂයෙන්ම අපේ අලුතෙන් සම්බන්ධතා ලබා දීම, විසන්ධි කිරීම, බණ්ඩල් කිරීම, කණු සිටවීම මේ වගේ සියලු කාරණා අද ලබා දෙන තන පෞද්ගලික අංශයට ඒ සියලු දේ වහනවත්තල ඉවරලා අපේ සේවකයන්ගෙන් ඒක කරගන්න තත්ත්වෙටපත් කරගන්න කියලා. ඒ වගේම මම විශ්වාස කරනවා විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ විදුලි බල මණ්ඩලයත් ඒ වගේම කනිත්‍ය සංස්ථාවත් ඒ විය යුතුයි. අපි දන්නවා සමහරු අද දේශපාලන වශයෙන් මේක වෘත්තීය සමිතිත් සමග එකතුලා මම කියන්නේ සියලුම් වෘත්තීය සමිති කියලා. මම සියලුම් වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා කරා. වෘත්තීය සමිති අපිත් එක්ක සාකච්ඡා කරන ඔවුන් තේරුම් ගන්නවා ඇවිල්ලා අභ්‍යන්තර සාකච්ඡාවලදී මේවා සියදු විය යුතුයි කියලා. හැබැයි ඔවුන්ගේ අර වෘත්තීය සමිතිවල තියෙන ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන්ගේ සමාජිකයන් ආරක්ෂා කර ගැනීම සඳහා එළිය ගිහිල්ලා මොනවා කිව්වත් ওই වෘත්තීය සමිති සියල්ලම අපිත් එක්ක සාකච්ඡා කරපු අවස්ථාවලදී මේවා සිදු විය යුතු දේවල් හැටියට පිළිගෙන තියෙනවා. ඒ නිසා ඒවා සියල්ලම අකණ්ඩව සිදු කිරීම සඳහා අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම බලාපොරොත්තු වන එළමෙන සතියේ විපක්ෂයට ප්‍රධාන විපක්ෂයට ආරාධනා කරන්න විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට ඔවුන්ගේ අදහසුත් ලබා දෙන්න කියලා. ඒ අදහසුත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා විදුලි බල මණ්ඩලය ඒ වගේම ලංකා කනිත්‍යල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළෙන් ආරම්භ කරලා මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට ආරම්භයක් දෙන්න. විශේෂයෙන්ම මේ ව්‍යාපාර මේ සේවා සපයන ආයතනවල තිබිය යුත්තේ ජනතාවට වඩාත්ම හොඳ සේවය සපයන ආයතනය ලබා දෙන එක. වඩාත්ම පහසුවෙන්ම සේවාව ලබා දෙන ආයතනය ලබා දෙන එක. ඒක සක්‍රීය කිරීම. ඒ නිසා මම විශ්වාස කරන ඒ සටියුතු කරන්න පුළුවන් ඒක. ඒ වගේම ගරුක මූලාශ්‍රේ මන්ත්‍රීතුමා විනාඩියක් ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් උත් මම දැක පහුගිය කාලේ දිගින් දිකටම මේ ගල් අඟුරු පිළිබඳව ඉන්ධන ආනයනය පිළිබඳව විවේචන එල්ල වුණා. අපි කියන්න කැමති ඉල්ලීමක් කරන්න කැමති අපි මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීලා තියෙනවා. යම් මන්ත්‍රීවරයෙක්ට යම් පුද්ගලයෙක්ට තොරතුරක් තියෙනවා නම් නිශ්චිත සාක්ෂියක් තියෙනවා නම් කරුණාකරලා ගිහිල්ලා ඒක බාර දෙන්න. අපි පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කරා හර්ෂසිල්ල මන්ත්‍රීතුමාගෙන් මුදල් කාර්යක සභාවෙන් ඒක පරීක්ෂණයක් කරන්න. මම තව ඉල්ලීමක් කරා ව්‍යවස්ථානුකූලව අලුතෙන් කාර්යක සභාව ඇති කරනකට අලුත් කාර්යක සභාවක් ඇති කරන්න මේ ප්‍රසම්පාදන කටයුතු වලට. නැත්තම් මේ සමහර කණ්ඩායම් ඉන්නෝ දිගින් දිගටම මන් දන්නේ උත්සාහ කරන්න එක පැත්තකින් මේ රටට අවශ්‍ය ඉන්ධන ටික නොගෙන්න තත්ත්වයටපත් කරන්නද? රටට අවශ්‍ය ගල් අඟුරු ටික නොගන්න තැනටපත් කරන්නද? එහෙම නැත්තම් අර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ අපිට උදව් කරන් ඉන්න සංවර්ධන ආයතන මේ රටට ලබා දෙන සහයෝගය ලබා දීම වැළැක්වීම සඳහා මේ රට දූෂිත තත්ත්වයට මේ දූෂිත ගනුදෙනු කරන තත්ත්වයටපත් කරනවා කියන එක කරන්න උත්සාහ කරනවාද කියන නිසා අවසාන වශයෙන් උත් පහුගිය මාස 3 මේ ඉන්ධන ආනයනය කරන්න මේ කටයුත්තට මැදිහත් වීම කරපු අධිකරු ජනාධිපතිතුමාට අග්‍රාමාත්‍යතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයටත් විශේෂයෙන්ම මේ පහුගිය මාස 3ම අපිට මුදල් ලබා දුන්නේ මහ බැංකුවයි. මහ බැංකුවේ ඇත්තම කාර්යභාරය නෙවෙයි අපිට ඉන්ධන ආනයනය කරන්න ගල් අඟුරු ආනයනය කරන්න මුදල් ලබා දෙන එක. ඒ නිසා එතුමන්ලාගේ කාර්යභාරයෙන් එළියට ගිහිල්ලා විශේෂයෙන්ම බැංකු පද්ධතිය කළ යුතු දේවල් එතුමන්ලා ඒ ආනයනය කිරීම සඳහා මුදල් ලබා දීම පිළිබඳවත් සුදිය පළ කරමින් අවසර්.
යෝජනා කළා මම ඉන්න කාලෙත්
ඒත්
මොකද මේ පොලින් දික් වෙන්නේ?
ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මේ ක්‍රමවේදය හරහා අපි යම් කළමනාකරණයක් කරා. නමුත් පහුගිය සතියේ වෙනකන් රාජ්‍ය සේවයේ සියලු දෙනා ගරු ඇමතුමනි සේවයට වාර්තා කරේ නැහැ. නමුත් රාජ්‍ය සේවයේ 100%ක් අපි කැඳවන්න තීරණය කරා. අපි පාසල් 100%ක් විවෘත කරන්න තීරණය කරා. අපේ තියෙන දත්තත් එක්ක පහුගිය සතියේ 3ත් එක සංසන්දනය කරනකට ඊට වැඩිය විශාල පිරිසක් මේ සතියේ ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණලා තියෙනවා ඉන්ධන පෙරහුමල් වෙත. අපි ඉන්ධන සැපයුම අඩාල කළා නැහැ. නමුත් අපි ඒක තේරුම් අරගෙන අවශ්‍යතාවය තව දුරටත් අපි ඉන්ධන යැවීම සඳහා මේ වෙලාවේ කටයුතු කරමින් ඉන්නවා.
දීගරවතුමා
ගරු වාස්තුවේ නානක් කරමුතු
බබතුමනි
ඔබතුමාට විනාඩි 8ක කාලයක් තිබෙන විනාඩි 8ක කාලයක් තිබෙනවා
ස්තුතියි ඔබතුමාට බොහොම ස්තුතියි මේ කාලය දුන්නාට පළමුවෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සුබ පණිවිඩය ගැන එතුමන්ලා කියලා තියෙනවා අපිට දෙනවයි කියලා බිලියන 2.9ක් දී ඉන්දියාවෙන් අපිට බිලියන 3ක් ලැබුණා දැන් ඒක පාවිච්චි කරලත් ඉවරයි ඉතින් එහෙනම් මේ ලැබෙන මුදලේ නෙමෙයි මේකේ වටිනාකම තියෙන්නේ කිව්වා වගේ තවත් ආයතන එක්ක අපේ ණය ගනුදෙනු බේරා ගැනීමේදී මේ සම්බන්ධය හොඳයි තවත් තැන් වලින් ණය ගැනීමට මේ සම්බන්ධය හොඳයි ඒක තමයි කියන්නේ ඉතින් ඔබතුමන්ලා යෝජනා කරන්නේ තවත් ණය ගන්නද මේ ණය කන්ද තවත් වැඩි වුණොත් අපි කොහොමද මේ ණය ගෙවන්නේ ඒ වගේම ණය වැඩි කිරීමේ යෝජනා එනවා පාර්ලිමේන්තුවට නමුත් ණය ගෙවන යෝජනා එන්නේ ඉතින් අපි අන්තිමට මේ කරකැවිලා යන්නේ හිටපු තැන් තමයි ආයෙ ණය වැඩි කරගන්න මොකද්ද කරන්න තිබුණේ කරන්න තිබුණේ මොරටෝරියම් එකක් ඩික්ලෙයාර් කරන්න ඒක ලෝකයේ අද පිළිගත්තු සම්ප්‍රදායයි ණය විරාමයක් ඩික්ලෙයාර් කළා අපි කියනවා වරුදු පහකින් අපි මේ ණය බේරීමේ කටයුතු ආරම්භ කරන්න අපිට එතකන් කල් දෙන්න එතකන් අපිට ණය විරාමයක් අවශ්‍යයි අපේ රට තියෙන්නේ මෙන්න මේ වගේ අමාරුම තැනක එහෙම කියන්න අයිතියක් තියෙනවා එහෙම කියපු රටවල් තියෙනවා ඉතින් ඒ රටවල් වලට ඒ නායකරුවොත් එක්ක එකතු වෙලා යම් පුදුලයන් මාර්ගයෙන් ඒ විරාමයෙන් පසුව බේරුම් කිරීමේ ක්‍රියාවලියකට අපිට යන්න පුළුවන් එහෙම නැත්නම් අපිට මේක පිළිමාන්න බෑ ඊළඟ දේ මොකද කරන්න ඕන අපේ අපණයන ආනයන වියදම් වල තියෙනවා ප්‍රාග්ධන වියදම් කියලා එකක් අන්නේ ප්‍රාග්ධන වියදම් බිලියන 2ක් විතර කපලා අයින් කරන්න ඕන එතකොට අපේ ආනයන වියදමයි අපනයන වියදමයි තුලනය කරගන්න පුළුවන් ආනයන වියදමයි අපනයන වියදමයි තුලනය කරගන්න හැටි දැනගන්න ඕන නම් අන්න අර ආචාර්ය ලියනගේ ආර්ථික විද්‍යාඥයාගේ පුංචි පොත් පිංච කියවන් මේ අර්බුදයට ජනතා විසඳුමක් ඒ අනුව අපි තුලනය කරගත්තොත් ආනයන අපනයන වියදම් අපට එතකොට මේ අමාරුව අද පිරිමා ගන්න පුළුවන් මන් දන්නේ හැමදාම ඩොලර් නේ කියන්නේ මොකද කියලා අපි තාමත් ඩොලර් 15,000ක් දෙනවා පිටරට යන ඕන කෙනෙකුට ඉතින් පිටරට යන හැම කෙනාටම ඩොලර් 15,000කින් දුන්නාම ඩොලර් කොහොමද ඉතුරු වෙන්නේ අපිට තෙල් ගෙන්නන්න ඉතින් ඒ නිසා මම කියනවා මේ අත්තටම මේ මූල්‍ය අරමුදලෙන් දුන්නු මුදලේ නෙමේ වටිනාකම තිබෙන්නේ කියලා කිව්වත් මූල්‍ය අරමුදල කොන්දේසි පනවන ඒ කොන්දේසි තමයි දැන්ටමත් ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන තියෙන්නේ අර දේශීය ණය ප්‍රතිවිධිගතකරණය කිරීම ඇතුළත් තවත් තිබෙනවා කාරණා ගණනාවක් ඔවුන් කොන්දේසි පනවන ඒ කොන්දේසි බොහොම දුෂ්කරයි කියලත් කියනවා වේදනාකාරී කියලත් කියනවා ඒ වගේම ඒ කොන්දේසි ජනතාවගේ විරෝධයට ලක් වෙනවයි කියලත් කියනවා ඒ එහෙමනම් ආණ්ඩුව හදන්නේ ජනතා විරෝධයට ලක් වෙන ජනතාවට වේදනාව ගෙන දෙන මේ රටේ කොන්දේසි තවත් ක්‍රියාත්මක කරන්න නම් එහෙනම් ආණ්ඩුවට බලාපොරොත්තු වෙන්නේ විශාල ජනතා කැළඹීමක් විතරයි. ඒ නිසා දැම්ම මේනවා අපේ ඇමරිකානු තානාපතිතුමියේ ඉන්නවා. ජුලි චන් එතුමියේ ට්වීට් එකක් දාලා තියෙනවාද? එතුමියේ ට්වීට් එක දාලා තියෙන්නේ ගෝර්බචෝෆ් ගැන. ගෝර්බචෝෆ් හොඳ මිනිහෙක්. මිනිහා කොමියුනිස්ට්වාදී ඉවර කළා. රුසියාව කැඩුවා ධනවාදය අඳුන්වා දුන්නා ලංකාවටත් ගෝර්බචෝෆ් කෙනෙක් ඕනේ කියලා කියලා තියෙනවා ජුලි චන් ලංකාවේ පාලනය ගැන එයා මොකටද ඇඟිල්ල ගහන්නේ? එයාට තියෙන්නේ අපේ අභ්‍යන්තර පාලනය ගැන ඇඟිලි ගහන්න නෙමෙයි. තවත් දෙයක් කියනවා, ලංකාවට උතුරු නැගෙනහිර ප්‍රදේශය වෙනම රාජ්‍යයක් හැටියට ඕන නම් ලංකාවේ ගොර්බචෝ අවශ්‍යයි. එතකොට එතුමිය ලංකාව උතුරු නැගෙනහිර පළාතට වෙනම රාජ්‍යයක් ලබා දීමේ ප්‍රශ්නය එතුමියගේ ප්‍රධාන විෂයක් වෙලා තියෙනවා. එතුමියට අයිතියක් තියෙනවද ලංකාවේ අභ්‍යන්තර පාලනය ගැන? නෑ. ඒ තමයි බලාත්කාරය ඇමරිකන් එක්සත් ජනපදයේ. ලංකාවේ උතුරු නැගෙනහිරට වෙනම රාජ්‍යයක් ඕනේ කියනවා එයා. ඒකට එයා කියනවා ගොර්බචෝෆ් කෙනෙක් ලංකාවට ඕනේ
කියලා. තවත් විනාඩි දෙකක් කාලයක් තිබෙනවා ඔබට.
තව
you have another 2 minutes.
Right. Thank you. දැන් එයානෝ මට පේනවා එතුමියනේ කියලා අරගලයට උංගා සපෝට් කරේ. අරගලියට සපෝට් කරා, ගෝඨාභය එලෙව්වා, ඊළඟට වික්‍රමසිංහ ආවා. එයාට විරුද්ධවත් අරගලයට සපෝට් කරනවා. අරගලයට එයාගේ සම්පූර්ණ අනුග්‍රහය දෙනවා. මම හිතන්නේ එතුමිය හදන්නේ ලංකාවේ අරගලයක් ඇති කරන්න. ඒකට උවමනා මුදල් වියදම් කරන්න ඕන තරම් සල්ලි ඇති. මම මේ වෙච්ච අරගලයයි ඒ අරගලයේ පුද්ගලයින් ගැන නෙමෙයි කියන්නේ. මම මේ කියන්නේ ඇමරිකන් තානාපතිනියට උවමනා කරන අරගලය ගැන. මේ රටේ ගොර්බචෝෆ් කෙනෙක් මතු කරගන්න උතුරු නැගෙනහිරට වෙනම ආණ්ඩුවක් හදලා දෙන්න. ඒ උතුරේ ඉන්න දෙමළ ජනයා වෙනුවෙන් නෙමෙයි, මුස්ලිම් ජනයා වෙනුවෙන් නෙමෙයි, ඒ ඇමරිකාව වෙනුවෙන්. ඇමරිකාවට ඕන මේ රාජ්‍ය දුර්වල කළා, මේ රාජ්‍ය දෙකට බෙදලා, මේ දුර්වල වූ රාජ්‍යයන් දෙකක් මැදින් ඒගොල්ලන්ගේ MCC කිවිසුම ක්‍රියාත්මක කළා මේ රට ඔවුන්ගේ යුද මුර පොලක් කරගන්න. මේක ඇත්ත කතාව. මේ නිසා මේ ජුලි චන් කියන තානාපතිතුමියට මේ පාර්ලිමේන්තුවේ අපේ විරෝධය අපි අද පළ කරන බව පළමුවෙන්ම කිව යුතුව තියෙනවා. මගේ කතාව අවසන් කරන්න වෙයි.
කාලය අවසන් වෙලා තියෙනවා.
අවසන් කරනවා. මට කියන්න බොහෝ දේ තියෙනවා. ඒක මට පුළුවන් දැන්සාඩ් එකට දාගන්න. ඔබතුමා නිර්දේශ කරනවාද මගේ කතාව දැන්සාඩ් එකට දාන්න
කියලා?
හොඳයි. එහෙමනම් මට අර වජිරාභයවර්ධන මහතාට එතුමා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා, උත්තරයක් දෙන්න තියුණා. එතුමා කියවන්න ඕන ග්ලෝබල් ෆයිනෑන්ෂියල් ඉන්ටෙග්‍රිටි රිපෝට් කියන එක. 2021 මම දෙම්බෙලක් කිව්වා ලංකාවෙන් ඩොලර් බිලියන් 45ක් මාස 9ක් ඇතුළත අයතා ලෙස රටෙන් පිට වෙලා තියෙනවා. ඉතින් අපිට ඩොලර් හිගයක් කියන එක පුදුමයක්ද? නෑ. මේ ආණ්ඩු ධනපති පන්තිය හුරතල් කළා. ධනපති පන්තියට ඕන හැටියට ලංකාවට අයිති ඩොලර් තැන් තැන්වල තිව්වා, අරන් ගියා. ඒකයි උනේ. ඒ නිසා ධනපති පන්තිය හුරතල් කරන, මහ ව්‍යාපාරිකයින් හුරතල් කරන, ඔවුන්ට ඕන හැටියට ලංකාවේ විදේශ මුදල්. දැන් මගේ කතාවට කලින් කිව්වා එවැනිම දෙයක්, තේ උපයලා ගේන මුදල් වලින් 50%ක්වත් ලංකාවට ඉන්නේ නැහැ කියලා. ඒ නිසා අර රේගුවෙන් කියනකොට ඔන්න බිලියනයක් හම්බ කළා කියලා හිතන්න එපා, මුදල් ලංකාවට ඇවිල්ලායි කිය. හොඳයි, මම කතාව ඉවර කරනවා. එන්ටා එතුමා බලන්න ඕන මේක. එතුමා මගේ ඇහුවා කෝ ඩොලර්? IMF එකත් එක්ක නොයන්න නම් කෝ ඩොලර්? මේ තියෙන ඩොලර්, ඒ ඩොලර් ලංකාවෙන් අයතා ලෙස ගෙනියන්න ඉඩ තැබූ හැම ආණ්ඩුවකටම මේ රටේ ජනතාවගේ චෝදනා පත්‍රය ලබා දෙන්නේ කියා ඉල්ලමින් මගේ වචනය අමාරු කර.